Bandarian. Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhammam Muni Rajasya Sunantu Sagga Mukkadam Dhamma Savana Kalu Ayam Badanta Dhamma Savana Kalu Ayam Badanta Dhamma Savana Kalu Ayam Badanta Namo Tassa Bhagavato Arahato Sammāsambuddhassa Namo Tassa Bhagavato Arahato Sammāsambuddhassa Namo Tassa Bhagavato Arahato Sammāsambuddhassa Pinmatni අද වන විට දැන් දින පහක්ම ගත වෙලා තියෙනවා. මේ අද වෙන විට පස්වෙනි දිනේ මේ ධර්ම මේ භාවනා වැඩසටහනේ ඒ දැනගන්න ඕන දේවල් කළ යුතු ආකාරය කරන්න ඕන දේවල් ඒ වගේම අත්හරින්න ඕන දේවල් පිළිබඳව සියලුම දේවල් වගේ මේ පින්වතුන් දැන් අහලා දැනගත්තා. ඒක ප්‍රායෝගිකව දෛනිකව හැම මොහොතක් පාසාම වර්තමාන මොහොතදී තම තමන් විසින් කරගත යුතු දේවල්. හැබැයි මේ කරගන්න ඕන දේ හරියටම දැනගන්න ඕන. මේ දැනුම කියන්නේ ඒ දැනුමට වඩා එකක් වෙනස් දෙයක් තමයි මෙතෙන්දී බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ. මේ වචනේ තමයි පජානාති. පජානාති කියන්නේ දැනුමට වඩා ටිකක් එහාට ගිය දෙයක්. යමක් ප්‍රජානනීය වන ආකාරය දැනගන්න. ඥානතෝ කියන්නේ දැනුම. ඥානතෝ කියන්නේ දැනුම. පජානතෝ කියන්නේ පජානාති කියන්නේ මේක නැවත නැවතත් අලුතෙන් උපදිනවා ප්‍රජනනය නිර්මාණය සකස් වෙනවා කොහෙද හිතේ මේ හිතේ ඔක්කොම මේවා මේ සකස් වෙන කොහෙවත් එහෙම නෙමෙයි මේ තමන්ගේ හිතේ එතකොට තමන්ගේ හිතේ සකස් වෙන අලුතෙන් උපදින අලුතෙන් නිර්මාණය වන මේ දේවල් හරියටියට දෙපැත්තක් බෙදලා බලන්න දැනගන්න ඕන ඒ ප්‍රජානනීය වෙන ආකාරයේ පජානාති කියන වචනෙන් අදහස් කරපු දේ මේ භාවනාන යෝගියෙකුට පළමු කොටම ඉතාම වැදගත් කොට දැනගත යුතු කාරණයක් තමයි මොකද්ද මේ පජානාති දැන් ආනාපාන සති සමාධියේ ආනාපාන පබ්බේ විතරක් නෙමෙයි මුළු භාවනා වැඩසටහනේම වැඩියෙන්ම ඇහුව වචනේ පජානාති ඉතින් ඒක නිසා අද තවත් මේ දැනගත යුතු කරුණු දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත පිළිබඳව විග්‍රහ කරලා තියෙන සූත්‍ර ධර්මයක් ත්‍රිපිටකයට අද දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොතේ පිටු අංක 107 තියෙනවා සත්තට්ඨාන සූත්‍රයේ කියලා සූත්‍රය. සත්තට්ඨාන සූත්‍රය. සත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරිත්‍ති ඉමස්මින් ධම්ම විනයේ කේවලී උචිතවා උත්තම පුරුෂෝ මුච්චති මේකත් ධම්ම විනය දැන් ඉස්සෙල්ල දේශනා කළේ ධම්ම පරියාය දැන් ඊට වඩා වෙනස් දැන් ධම්ම විනය කේවලී උචිතවා උත්තම පුරුෂෝති මුච්චති මේ ධම්ම විනය කියන්නේ මේ නයෙන් වෙන් වෙමි මේ කෙලෙස් වලින් වෙන් වෙවි යම් ආකාරයකින් තම තමන්ගේ හිතේ උපදින කෙලෙස් තමන් විසින්ම ඒ උපදින අවස්ථාවෙම ඉවත් කරමින් මේ ණය නිදි නිදහස් වීම තමයි ධම්ම විනේ කේවලී දුසිතවා උත්තම පුරුෂෝති කියන්නේ අරහත් තත්වයට පත් වෙනවා කියන එකයි උච්චසි පත් වෙන තත්ත්වය. අපංච භික්කවේ භික්කු සත්කට්ඨාන කුසලෝ හෝ. මෙතන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක සත්කට්ඨාන කුසලෝ, දෙවෙනි එක ත්‍රිවිධූප පරිත්‍ති කියන එක. ඒ දෙකම පොඩ්ඩක් විග්‍රහ කරනවා. ඉස්සෙල්ලාම සත්කට්ඨාන කුසලෝ විග්‍රහ කරන්න ඕන. සත්ක කිව්වේ හත්. උට්ඨාන කියන්නේ උදුර ගන්නවා. මේ කෙලෙස් කුණු ගති ඉරුඩු ගති උදුරලා දාන ක්‍රම හතක් තමා සත්කට්ඨාන කුසලෝ. දැනගත යුතුයි මේ හතම දැනගත යුතුයි. මේක මේ ඊගාවට මේ සූත්‍රයේ තියෙනවා. ඉද භික්කවේ භික්කු රූපං පජානා රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානා. හතරයි මේක දැනගත්තා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා කියන එකත් හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට තව ගුණක් තියෙනවා. රූපස්ස අස්වාදං පජානාති ආස්වාදේ ආස්වාදේ හැටියට අලුතින් ආස්වාදේ උපදින ආකාරයේ හරියට ප්‍රඥානීය ආකාරය දැනගත්තා. රූපස්ස ආදීනවන් පජාන මේ රූපේ ආස්වාදයෙන් ලැබෙන ආදීනව ආදීනව හැටියට හරියට ඒ ආදීනව ප්‍රජනනය වෙන උපත ලබන නිර්මාණය වෙන ආකාරය දැනගත්තා. සමුදය කියන එක තමයි ඒක. ඒ වගේම රූපස්ස නිස්සරණම් පජාන. දැන් මෙතන කිව්වේ මුලින්ම රූප පිළිබඳව මේ කරුණු හත. ඊළඟට වේදනං පජානාති වේදනං පජානාති වේදනා සමුදයං පජානාති වේදනා නිරෝධං පජානාති වේදනා නිරෝධගාමී පටිපදං පජානාති වේදනා අස්වාදං පජානාති වේදනා ආදීනවං පජානාති වේදනා නිස්සරණං පජානාති. එවගම සංඥා සංඥම් පජානාති සංඥම් පජානාති සංඥා සමුදයං පජානාති සංඥා නිරෝධං පජානාති සංඥා නිරෝධගාමිනී පටිපදං පජානාති සංඥා ආස්වාදං පජානාති සංඥා ආදීනවං පජානාති සංඥා නිස්සරණං පජානාති. මේ වගේමයි සංඛාරං සංඛාරේ සංඛාරේ පජානාති සංඛාර සමුදයං පජානාති නිරෝධං පජානාති සංකාර නිරෝධගාමී පටිපද පජානාති සංකාරේ අස්වාදං පජානාති සංකාරේ ආදීනවං පජානාති සංකාරේ නිස්සරණං පජානාති. ඊළඟට විඥානං පජානාති විඥාන සමුදයං පජානාති විඥාන නිරෝධං පජානාති විඥාන නිරෝධගාමිනී පටිපදං පජානාති විඥානස්ස අස්වාදං පජානාති විඥානස ආදීනම් පජානාති විඥානස නිස්සරණම් පජානාති. දැන් මෙතන මේ විග්‍රහය මේ කියලා කියන සියලුම දේ බොහොම සරල එක වචනකින් කියන්න පුළුවන්. පංචස්කන්ධය පිළිබඳව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් ඇතිවීම කියන එක තමයි මේ විග්‍රහය තියෙනවා. පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක පිළිබඳව මේක මේ කොටස් පහ මේ ඒ රූප වේදනා සංඥා රූප වේදනා සංඥා හැටියට දැන ගැනීම මේ රූප වේදනා සංඥා සමුදය හැටියට අලුතෙන් සම්බන්ධතාවයක් ඉපදීම සම්බන්ධතාවයක් උත්පාදනය වීම හරියට දැනගන්න ඕනේ ප්‍රඥාණය වෙන ආකාරය. ඒ වගේම මේ අලුතෙන් උපදින්නට එන මේ සම්බන්ධතාවය මේ නිරෝධ කිරීමෙන් එක ඒක නවත්වා ගන්න හැටි නිරෝධ කිරීම දැනගන්න ඕන. මේ නිරෝධගාමිනී ප්‍රතිපදාව දිගින් දිගටම අනුගමනය කරන්නට දැනගන්න ඕන. මේක දැනගත්ත පුද්ගලයා ඇත්ත වශයෙන්ම දැන් මේ தত্ত্বය තියෙන්නේ සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙකුට තමා. නමුත් අනික හැම කෙනෙක්ම මේක තේරුම් ගත යුතුයි. මේක ඊගාව කොටස් තුන, මේක හතක් තියෙනවනේ. චතුරාර්ය සත්‍යට අදාළ දුක්ඛ සමුදය නිරෝධය නිරෝධගාමී ප්‍රතිපදාව හතර තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අදාළව මුල් කොටස තියෙන්නේ. හැබැයි මේ හැම එකකටම අදාළව රූපස්ස අස්වාදම් පජානාති, රූපස්ස ආදීනම් පජානාති, රූපස්ස නිසරණම් පජානාති, ඒ වගේම වේදනා අස්වාදම්, සංඥා අස්වාදම්, සංකාරය අස්වාදම්, විඥාන අස්වාදම්, ඒ වගේම මේක අස්වාදම් ආදීනම් නිසරණ. මේ හැම එකක්ම හොඳටම තේරුම් ගන්න ඕනේ. මේ රූප වේදනා සංඥා සංකාර මිනිස්සු උපාදානය කරගන්නේ, මනුෂ්‍යයාට ඉපදුන අය උපාදානය කරගන්නේ යම් ආස්වාදයක් ලබන නිසයි. මේ ආස්වාදය තමයි පුතග්ජන මිනිස්සුන්ගේ අර ආමිෂ සුවය. හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා ඒ ප්‍රිය රූපයට උපාදානය කරගන්නේ ප්‍රිය රූපය යම් ආස්වාදයක් තියෙන නිසයි. හැබැයි ඒක ඒ පුතග්ජන පුද්ගලයෝ මේ ආස්වාදය පමණයි දකින්නේ, මේක ආදීනවය දකින්නේ නැහැ. ආර්ය ශ්‍රාවකෙක් වුණාම, ආර්ය ශ්‍රාවකයක තත්ත්වයට පත් වුණාම සෑම කෙනෙක්ම මේක ආස්වාදය ආස්වාදය හැටියට දකින්න ඕන, ආදීනවය ආදීනවය හැටියට දකින්න ඕන. මේ දෙකම දැක්කේ නැත්නම් මේ ආස්වාදය සිද්ධ වෙන දේ තේරුම් ගත්තේ නැත්නම් අතරමං වෙනවා, උපාදානය කර ගන්නවා, සම්බන්ධතාවයක් උපදිනවා, චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැහැ. ඒ පුද්ගලයා අතරමං වෙනවා. ඒ පුද්ගලයා අනාරිය පරිේෂණයක් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අරිය පරිේෂණයක් කරන පුද්ගලයෙක් නම් මේ කියන කරුණු හතම, මේ කියන රූපය පිළිබඳව කරුණාද, වේදනාව පිළිබඳව කරුණාද, සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳවම ඔය පියවර හතම තමන්ගේ සිතින්ම මෙනෙහි කරන්නට ප්‍රජානනය වෙන එක, තමන්ගේ හිතේ අලුතෙන් උපත ලබන එක. මේ හොඳටම තේරුම් ගන්න ඕන, තමන්ගේ හිතේ ඔය වර්තමාන මොහොත තුළ අලුතෙන් උපදින ලබන දෙයක් මේක. ඒ නිසා මේක සදාකාලික දෙයක් නෑ, සදාකාලිකව පවතින කිසිම දෙයක් මේ ලෝකේ නෑ. ඒ වගේම තමන්ගේ හිතේ මේ හැම දෙයක්ම හොඳ හෝ නරක හෝ, යස ආයස, ලාභ අලාභ, දුක සැප, ප්‍රියා අප්‍රිය, මේ හැම දෙයක්ම අලුතෙන් උපත ලබනවා. අලුතෙන් උපත ලබන මේ දේ වැරදි නම්, ඒ ආස්වාදයේ වැරදි විදිහට නිඳොත් ඒකේ ආදීනයක් නියත වශයෙන් තියෙනවා. ඒ නිසා සංසාර ගමනට හොඳින් හෝ නරකින් හෝ පුද්ගලයාව සම්බන්ධ වෙනවා, බද්ධ වෙනවා, බද්ධ වෙනවා, බද්ධ කල්පයට ඇඳෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දැන් ඊට පස්සේ මේ හතරක් පහ 35ක් හැටියට මේ පහ දේශනා කරලා බුදුහාමුදුරුවෝ ඊළඟට කතමන්ත භික්කවේ රූපම්, මේ රූපම් කියන්නේ මොකද්ද කියලා දැන් මේ පංචස්කන්ධයේ පහක් තියෙනවනේ, රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ පහෙන් රූප බුදුහාමුදුරුවෝ දේශනා කරන චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතං උපාදාය රූපං ඉදං උච්චති භික්කවේ රූපං. රූප කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර, චත්තාරෝච මහා භූතා ඒව චතුන්නංච මහා භූතං උපාදාය රූපා. මේවා හිතෙන් තම තමන් තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත අනුව උපාදානය කරගන්නවා. ඒ උපාදානය කර ගැනීම නිසා රූප උපාදානය රූපස්කන්ධ උපාදානය සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් මේ රූප කියන එක තේරුම් ගන්නවා. ඊට පස්සේ සමුදය රූප සමුදය තේරුම් ගන්න ඕන. ආහාර සමුදය රූප සමුදය. ආහාර ඇතුළේ මේ කියන විඥාන ආහාර සංචේතන ආහාර මනෝ සංචේතන ආහාර පස්ස ආහාර බබලින්කාර ඇතුළේ මේ ආහාර සමුදය රූප සමුදය. ආහාර සමුදය තමයි ඒ කියන්නේ සතර මහා භූත අර චතුර්ණංජ මහා භූතං උපාදාය රූපං ඇතුළේ තමයි මේ ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමී ප්‍රතිපදා සේයතිදං සම්මාදිට්ඨිදං සම්මා සමාධියනකම් ආරසංක මාර්ගයේ තමයි මේ රූප නිරෝධගාමී ප්‍රතිපදා. ඒ කියන්නේ සම්මා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වීමට අවශ්‍ය අංග 8 තමයි මේ නිරෝධගාමී ප්‍රතිපදා. එවක් යම් රූපං පටිච්ච ඊළඟට ආයතන විග්‍රහයක් කරනවා මේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. යම් රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අසාරු. මේක එකයි කියලා තියෙන්නේ යම් රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං එවැගේම දුක්ඛං දෝමනස්සං අදුක්ඛං අසුභ මේ තුනම හිතක උපදින්නට පුළුවන්. අයං රූපස්ස අසාදෝ යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමං මේ අපි ප්‍රියමනාපසේ නිත්‍යසේ දැකලා ඒ සුවය සොම්නස විඳීම සඳහා අපි මේ රූපං පටිච්ච වෙනවා. කැමැත්තෙන්ම ඒ රූපයට ඒ සතර මහා භූතයට ඒ ආහාරයේ හැටියට යන පටිච්ච වෙනවා. මේ යම් රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ මේක තමයි ආස්වාදය. ඒ වගේම යම් රූපං අනිච්චං දුක්ඛං විපරිණාමං ධම්මං අයං රූපස්ස මේ අපි සුවය විඳීම සඳහා හෝ අර දුක් විඳීම සඳහා හෝ අදුක්ඛම අදුක්ඛ සඳහා හෝ අපි උපාදානය කරගත්ත උපාදාය රූප අපි අපේ හිතෙන් මේ උපාදානය කරගත්තේ මේවා එක ආකාරයකට අපිට කැමති ආකාරයට නිත්‍යසේ පවතින්නේ නැහැ. මේක අනිත්‍යයි. යද නිත්‍යං තන් දුක්ඛ. ඒ නිසා එක දුකටපත්. හේතුව මොකද? විපරිණාම ධම්මය නියත වශයෙන්ම සිද්ධ වෙනවා. එනිසා අපි මේ ආස්වාදයේ ඇටියට උපාදානය කරගත්තදී රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම මේක අදාළයි. මේ අදාළ වූදී බැරි වෙලාවත් අපි කැමසේ අපිට මන අපසේ අපිට ඕන විදිහට පාත්තන්න පුළුවන් නම් ඒක නිත්‍යයි සුඛයි අත්ත. එහෙමනම් නිවනක් අවශ්‍ය නැහැ. නමුත් ධර්මතාවයෙන් නියත ධර්මයෙන් අර නියාම ධර්මයට අදුව අදාළව අපි මේ ආස්වාදය සඳහා උපාදානය කරගත්ත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම අපිට කැමතිදී අපිට ඕන විදියට විසිසේ මන අපසේ නිච්චසේ සුඛසේ අත්තසේ නවත්තන්න පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒකේ නියත ධර්මතාවය ඒ යම් රූපං අනිච්චං දුක්ඛං විපරිණාමං ධම්මං අයං රූපස්ස ආදීන මෙන්න මේක තමයි ආදීනවේ හැටියට දුක දොම්නස ඔය තව නොයෙකුත් බර බය බැම්ම මේ සියලුම දේ හිතක උපදින්නේ මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් නොගැනීම නිසා. මේකම තව වචනකින් කිව්වොත් ත්‍රිලක්ෂණය තේරුම් නොගැනීම නිසා දැන් මේ ත්‍රිලක්ෂණය මෙතන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනුවට අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම යෝ රූපස්මි චන්ද්‍රාග විනයෝ යම් ආකාරයකට චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පාන මේ දෙකම මනුෂ්‍යයෙකුට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා මේ ඒ රූපය මමයි කියලා මගේ කියලා ඒතන් මම ඒසෝ ඒසෝ මේ අත්තාති කියලා ගැනීම තමා රූපස්මි එක චන්ද්‍රාග විනයේ පිහිටලා මේ ණය නොවි ඒ චන්ද්‍රාගයේ විනයේ හිතාට වෙලා ඒ චන්ද්‍රාගයේ හිතෙන් ප්‍රහාණය කරලා හිතේ ඇති වෙන දෙයක් මේ චන්ද්‍රාගය ඒ චන්ද්‍රාගය කාටවත් කැමති දේ පවත්වන්න බෑ පුතක් යන පුද්ගලයේ ආස්වාදය සඳහා චන්ද්‍රාගයට ලුබෙන නමුත් ඒක නිසා ඒ චන්ද්‍රාගය නිසා අස්වාභාවික තත්ත්වයක් උරුම වෙනවා උපත ලබනවා නමුත් ඒ චන්ද්‍රාගයේ යම් කිසි කෙනෙකුට විනය පිහිටන්න පුළුවන් නම් ඒ චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න පුළුවන් නම් ඒක තමයි ඉදන් රූපස්ස නිස්සාරණ දැන් මේක මේ පහටම අදාළයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම මේ අදාළයි යෙහි කේති භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා එවන් රූපං අභිඥාය දැන් ඔන්න තව පියවරක් තිබ්බා ඉස්සෙල්ලා රූපං පජානාති වේදනා පජානාති සංඥා සංකාර විඥාන මේ පංචස්කන්ධයේ මේ අර හතම සත්තරාණ කුසල පජානාති කියන වචනේ ඉස්සෙල්ලා හැලී දැන් තව දෙවෙනි වචනයක් මේකට අලුතෙන් එක් කරනවා යේහි කේති භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා එවං රූපං අභිඥාය එවන් රූප සමුදයං අභිඥාය එවන් රූප නිරෝධං අභිඥාය එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඥාය එවන් රූපස්ස අස්වාදං අභිඥාය එවන් රූපස්ස ආදීනං අභිඥාය එවන් රූපස්ස නිස්සරණං අභිඥාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගා තේ සුප්පටිපන්නා උප්පටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති අන්නේ පුද්ගලයා එතකොට අර පජානාති නැතුව අභිඤ්ඤාතං අභිඤ්ඤේය වෙන්න බෑ දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ අභිඤ්ඤාතං අභිඤ්ඤේය ඒකට උගමනා වෙනවා පරිඤ්ඤාතං පරිඤ්ඤේය දැන් මෙතන මේ අභිඤ්ඤාතං අභිඤ්ඤේය කියන තත්වයට පත් වෙන්න නම් චතුරාර්ය සත්‍ය මූලික වශයෙන් දැනගත්ත මේ ධර්මය හොඳට තේරුම් ගත්ත මේ මාර්ගය අනුගමනය කරන පුද්ගලයෙක් වෙන්න ඕන ඒ පුද්ගලයෙක් සඳහායි මේ සත්තරාණ කුසලය දේශනා කරලා තියෙන්නේ ඒ නිසා මේක ටිකක් ගැඹුරුයි අභිඥාය කියන වචනේ සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය පුද්ගලයන්ට පුද්ගලයෙකුට එච්චර ගැලපෙන්නේ නැහැ නමුත් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ ජානතෝ පජානතෝ ඊටත් වඩා ගැඹුරෙන් නියම වශයෙන්ම නියත වශයෙන්ම මේ කරුණු හරියට දැන ගැනීම අභිඥාය අභිඥාතං අභිඥාය ඒක තේරුම් ගන්න ඕන ඒ අනුව ඒකෝ කේති භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා එවන් රූපං අභිඥාය එවන් රූප සමුදයං අභිඥාය එවන් රූප නිරෝධං අභිඥාය එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඥාය මේ චතුරාර්ය සත්‍යමයි මෙතන මේ කියලා කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අභිඥාතං අභිඥේ කියන තත්ත්වයෙන් මේ කර්ම පිළිබඳව දකින්නට පුළුවන් වෙලා කියන පුද්ගලයා එවන් රූපස්ස අස්වාදං අභිඥාය රූපස්ස ආදීනං අභිඥාය රූපස්ස නිස්සරණං අභිඥාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා බුද්ධානුස්සතිය මෙතන මේ වචන හතරෙන් කියලා තියෙන්නේ මොකද්ද ඒ පුද්ගලයා දැන් ඊට උඩට කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ත නමුත් දැන් මෙතන කියන්නේ මොකද්ද රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධ අනුපාද විමුක්ත. දැන් අර නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දින් පජහති, විරාගානුපස්සී විහෙරති රාගං පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති සම්මූපදි පජහති. මේක එක පැත්තයි කියලා තියෙන්නේ. නමුත් දෙපැත්තම ආනපාන දෙපැත්තම මෙනෙහි කළ යුතුය. අර අභිඥාතං අභිඤ්ඤය උද්ගලය. ඒ අනුව නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා තේ මෙහෙම කරන්න පුළුවන් පුද්ගලයා සුවිමුක්තා යේ යමෙක් එහෙම කරනවා නම් සුවිමුක්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤා පණ. ඒ පුද්ගලයා වටේ සකස් කරගන්නේ නැහැ. ඒ පුද්ගලයා පඤ්ඤා පණාය උග්‍රේ වටේ මේ සංසාර වටේ නොවට්ටම්. ඒ වට්ටම් සකස් කරගන්නේ නැහැ. ඒකට හේවලිනෝ කියන්නේ ඒ සඳහා හොඳටම කරුණ තේරුම් ගත්ත දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. අරහත් තත්වයට පත් වෙනවා කියන එක තමයි මේකේ හේතුව. ඒ වගේ දැන් මේ රූපයේ පිළිබඳව මේ රූපයේ සත්තන් පියවර හතර පිළිබඳව බොහොම දීර්ඝ වශයෙන් මෙතන කරුණු විග්‍රහ කළා. රූපං පජානාති රූපං අභිඤ්ඤාය. ඒ தත්ත්වයට පත් වුණාට පස්සේ මේ රූපයේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තට පස්සේ අර ආස්වාදයේ ආදීනවේ දෙක තේරුම් ගත්තට පස්සේ මේ ආස්වාදයේ විතරම අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං එවනනම් අනිත්‍ය දුක්ඛ අනත්ත. දැන් මෙතන මේ හොඳට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන්නේ මේ මරණානුස්සතිය. ඊට පස්සේ අර රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා බුද්ධානුස්සතිය. දැන් මේක අපි වෙන වචන වලින් කිව්වට මේ අර අනුපස්සනා විපස්සනා කරනවා කියලා මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩනවා කියලා. දැන් මෙතන මේක කෙලින්ම විරුද්ධවම වචන වලින්ම විග්‍රහ කරලා තියෙනවා. අනිච්චං දුක්ඛං අනත්තං නෝටි විපරිණාම ධම්මං. ඒ වගේම අර බුද්ධානුස්සතිය නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්ත. අර පොසං නිසා පටි නිසාග කිරීම මෙතන වෙන වචනයක් දාලා කියනවා අනුපාදා විමුක්ත. අනුපාදා විමුක්තා කියන එකත් පටි නිසාග කියන එකත් දෙකම එක අර්ථය එක ක්‍රියාව. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ මෙතෙන්දි මේ කියලා තියෙන්නේ මේ සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙලා මේ සතර අනුස්සති සම්පූර්ණ වෙලා නිවනට උපකාර වන බොහොම කෙටි සරල පාරක් මාර්ගයක් ක්‍රමයක් මෙතන මේ සත්පට්ඨාන කුසල සූත්‍රයේ මේ ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. මේකම දැන් මෙතෙක් වේලා විග්‍රහ කළේ රූපයට ඊගාවට කතමාට වික්කවේ වේදනා. දැන් අතන රූප චතුන්නම් මහා භූතං. නමුත් මෙතන චතුන්නම් මහා භූතං නෙමේ. මෙතන තියෙන කතමාට වික්කවේ වේදනා ජෛවේ වික්කවේ වේදනා කාය. ජෛ කියන්නේ හය. චක්කු වේදනා, සෝත වේදනා, ගාන වේදනා, ජීවා වේදනා, කාය වේදනා, මනෝ වේදනා. මේක තමයි චක්කු මේ සෝත ආදී මේක තමයි වේදනා වලට හේතු මුල නිදාන. චක්කු සම්පස්සෝ වේදනා. ඒ වගේම චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස යා වේදනා. අයං මුක්ඛති භික්ඛවේ වේදනා. එතකොට අර රූපයට හේතුව චතුර්ණ මහා භූතං ආපෝ තේජෝ වායෝ පඨවි. නමුත් මේ වේදනාවට හේතුව යයි මේ භික්ඛවේ වේදනාකාය. වේදනාකාය මොනවාද? චක්කු සම්පස්ස වේදනාකාය, සෝත සම්පස්ස වේදනාකාය, ගාන සම්පස්ස වේදනාකාය, ජීවා සම්පස්ස වේදනාකාය, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වේදනාකාය. මේ වේදනාකාය නැවත ප්‍රිය වේදනා, දුක් වේදනා, අදුක්කම අසුක වේදනා තුනක් හැටියට නැවතත් විග්‍රහ කෙරෙනවා. ඒ වගේට පස්ස සමුදියෝ වේදනා සමුදියෝ. අතන කිව්වේ අර චතුන්න මහා භූතං ආහාර සමුදියෝ අර කබලින්කාරේ මනෝ සම්පස්ස මේ සම්පස්ස විඥාන ආහාර ආහාර අතර තමයි එතන ආහාර සමුදියෝ. මෙතන පස්ස සමුදියෝ සම්පස්ස තමයි මෙතන සමුදියෝ. සමුදියා පස්ස සමුදියා වේදනා සමුදියෝ පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධ ගාමිනී පටිපදං සේයතිදං සම්මාදිට්ඨි. මේ හැම එකේම නිරෝධ ගාමිනී පටිපදාව හැටියට කොහේ කිව්වත් කොතන විග්‍රහ කළත් මග්ග මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය හැටියට තමයි බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ කොතැනකදී විග්‍රහ කරලා තියෙන්නේ. සම්මාංග අට. එහෙම නැත්නම් තව එක වචනයෙන් කියනවා නම් මජ්ඣිමා පටිපදා. මජ්ඣිමා පටිපදා සමානයි සම්මා අංග අට. යම් වේදනං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්ස. යම් වේදනාවක් පටිච්ච වුණ පටිච්ච වුණොත් උපදින්නේ නැහැ සුඛං සෝමනස්ස. දැන් මෙතන කියලා කියන යම් වේදනං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්ස. නමුත් දුක්ඛං දෝමනස්සං අදුක්ඛං අදුක්ඛං තුනම උපත ලැබෙනවා. අයං වේදනාය අස්සාදු. අයං වේදනාය අස්සාදු. මොකද මේක තේරුම් ගන්න පුළුවන් විදියට එකක් කියලා කියන්නේ අර තණ්හා කාය සුවපැත්තට විතරයි කියලා කියන්නේ. එකයි උපජ්ජති සුඛං සෝමනස්සං. නමුත් මේකම දුක්ඛං දෝමනස්සං අදුක්ඛං අදුක්ඛං වලට අදාළ බව අනුගත වන බව පුද්ගලය තුළ උපදින බව මේ ආකාරයටම ක්‍රියාත්මක වන බව තේරුම් ගත යුතු. අයං වේදනාය ආස්වාද. මේක තමයි වේදනාවේ ආස්වාද. ඒ සුඛං සෝමනස්ස. ඒ සුඛ වූ සෝමනස්ස වූ දේ තමයි මිනිසු උපාදානය කරගෙන දිගින් දිගටම රෝධ ගහලා ඒක මම ඒ වේදනාව මගේ මම එතම් මම හේතෝ හමස්මි හේතෝ මේ අත්තාති කියලා ගන්න. නමුත් මෙහෙම ගත්තට අර ඊයේ දේශනාව වන සන්තම් අත්ති මේක මේ සන්තම් අත්ති තමයි අර ආස්වාදයේදී. නමුත් අසන්තම් නත්ති තමයි නියම ස්වභාවය. ඒක තමයි අර යම් වේදනා අනිත්‍ය දුක්ඛ විමරණ විපරිණාම දම් මේ ටිකක් වෙන. එතකොට මෙතන මේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ වගේ මේ පහේම මේ ආස්වාදයේ ආධිනියේ තේරුම් ගන්න මේ අනිත්‍ය දුක්ඛානත්ත මෙනෙහි කළ යුතු. ඒ වගේම මේ ආධිනිය ආස්වාදය දෙකම ඉවත් කරලා නිසරණයටපත් වෙන්න අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා කියන தත්ත්වය බුද්ධානුස්සතිය විරාම වචන වලින් මේක බුද්ධානුස්සතිය. නමුත් මෙතන තියෙන්නේ විභිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුප්පටිපන්නා යේ සුප්පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ ගාදම්. එන්නේ පුද්ගලයා ධම්ම විනේ නියම ආකාරයට ගමන් කරන අනුගමනය කරන මග දැන අනුගමනය කරන පුද්ගලයේ ගාදන්ති කියලා කියනවා. යේජකෝති භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං වේදනං අතිඤ්ඤාය. ඊට පස්සේ ආයමේ වේදනාවත් වේදනා සමුදය නිරෝධය වේදනා නිරෝධගාමි මේ සියලුම දේ අභිඤ්ඤාය. මේ ආකාරයට මේ වේදනාව මේ හත සත්තට්ඨාන කුසල හෝති ආකාරයට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ කතමාටි භික්කවේ සංඥා මේ සංඥාවත් මේ ආකාරයටම සංඥාවේ මේකේ නැවත සංඥාව කොහොමද උපදින්නේ කියලා කියනවා. යයි මේ භික්කවේ සංඥාකාය රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා අයං උත්තති භික්කවේ සංඥා. මෙතන මේ ආයතන හයට ඇහැ කන නාසය දිවකය මන කියන ආයතන ආයට අදාළව තමා මේ සංඥාව උපාදානය කරගෙන මම මගේ මට කියලා ගන්න. අර මේ වේදනාවත් අර ඇහැ කන නාසය දිවකය මන ආයට අදාළව අර චක්කු සංපස්සජ ජෝති සංපස්සජ ආදීකසේ මෙතන කියන්නේ චක්කු සංඥා, සෝත සංඥා, ගාන සංඥා, යුවා සංඥා මේ ආකාරයට. ඒ අනුව පසු සම්දියෝ සංඥා සම්දියෝ පසු නිරෝධෝ සංඥා නිරෝධෝ. මෙතන එතකොට පසු සම්දියෝ සංඥා සම්දියෝ පසු නිරෝධෝ සංඥා නිරෝධෝ අය මේවා අරියෝ වට්ටන් ගෝමකෝ මේක මේකෙත් අරි ආයි අර අනිත්‍ය දුක්ඛානත් මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා කියන අතර කියනවා මේ අනුව තමන් වට්ටම් තේසම් නත්ති පඤ්ඤාපන. ඒ වගේම ඊගාවකත් කතමේජ භික්කවේ සංකාර ජයි මේ භික්කවේ චේතනාකාය රූපදං චේතනා. දැන් මෙතන අර මේ එක එකේම රූප වේදනා සංඥා සංකාර විඥාන එකින් එකේම වෙන වෙන ආකාරයට මේ සමුදය මේ වේදනාව උපදින ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. චේතනා කාය එන්නේ චේතනා කාය. දැන් මෙන්න හොඳට වචනයක්. එතකොට මේක චේතනා කාය නෙමෙයි, චේතනාව ක්‍රියාත්මක වන ආකාරය, වේගයක් වේදනාවක් ආවේගයක් චිත්ත ආවේගයක් අලුතෙන් උපදින ආකාරය තමයි චේතනා කාය. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටම්බ සංචේතනා, ධම්ම සංචේතනා මේ ඇකන නාසයේ දිවකය මන කියන ආයතන ආයට අදාළව මෙතන ආයතන හැටියටයි විග්‍රහ වෙන්නේ. මොකද ඒ ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. නමුත් ආයතන හැයක් හැටියට නම් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි සමුදය පසු සමුදය සම්පස් වෙන්නේ එහෙමයි. ඒ අනුවයි සමුදය උපදීන්නේ. සමුදය නිරෝධ කරන්න නැවතත් නිරෝධ ගාමිනී මාර්ගය ආය ආර්ය අෂ්ටාංග මාර්ගය විග්‍රහ කළා තියෙනවා. ඒ අනුව යම් සංකාරයේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං ඒ අනුව අයම් සංකාරාණං අස්සාදු ඒ සංකාරා අනිච්ච දුක්ඛං මේකතර සංකාර අභිඥාය මේක අභිඥාය ඒ හතම අභිඥාය කියන එක මේ හැම අවස්ථාවෙම මේ පංචස්කන්ධයේදීම තේරුම් ගන්න ඕනේ. මේක විග්‍රහ කරන්න තුනට ය සංකාරා අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මා මේ ත්‍යක්කණය මෙනෙහි කිරීම ඊගාවට මේ අර නිබ්බිදා විරාග නිරෝධා පටිනිස්සග්ග වීමෙන් මේක නිස්සාරණම් ඉවර වෙනවා. ඒකේ පිටියේ සමන බ්‍රාහ්මණ එවන් සංකාරයේ අභිඥාය මේ විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට එතනත් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා ඒ සුප්පටිපන්නා ඒ සුප්පටිපන්නා ඒ ඉමස්මින් ධම්ම විනී ගාදන්ති වට්ටම් තේසම් නත්ති පඤ්ඤා පනා. මේ සසර වටේ සකස් කරන්න විවට්ටේ ඥානේ පහළ වෙලා ඒ බුද්ධය වටේ කඩලා ගන්න. ඊළඟට අවසානයක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ පිළිබඳවයි මේ හත් ආකාරයකට හැම වෙලෙම පළමුවෙන් අර අජානාති ඊගාවට අභිඥාය ඊගාවට අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරනවා. ඊට පස්සේ නිබ්බිදා විරාග නිරෝධා පටිච්චසමුප්පාද මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ වෙන වෙන වචන වලින් කිව්වට මේ සත්තරාණ කුසල සූත්‍රයේ තියෙන්නේ අනුපස්සනා විපස්සනා නැත්නම් මරණානුසතිය බුද්ධානුසතිය අවසාන වශයෙන් මඟපල් ලබන්නට නිවන් දකින්නට උපකාර වන සියලුම කර්ම සියලුම උපාය මාර්ග සියලුම ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු සියලුම දේ මෙතන වෙන වෙන වචන වලින් වෙන වෙන ආකාරයකට විග්‍රහ කළ තියෙන බව පැහැදිලිව තේරුම් ගන්න. අවසානික විඥානයේ කතමංච භික්කවේ විඥාන ජයමේ භික්කවේ විඥාන කාය. දැන් මෙතෙක්කල් ඔය අර රූප වලට ගත්තේ චතුන්නම් මහා භූතං වේදනා සංඥා සංකාර වලට ගත්තේ ආයතන අය දැන් මෙතන චක්කු විඥානං සෝත විඥානං ගාන විඥානං දිවා විඥානං කාය විඥානං මනෝ විඥානං ඉදං උච්චති භික්ඛවේ විඥාන නාම රූප සමුදය විඥාන සමුදය දැන් මෙතන නාම රූප සමුදය විඥාන සමුදය ඒක මේ විඥාණයට ඊට වඩා වෙනස් අර රූපයට වෙනස් ආහාර සමුදය රූප සමුදය අනික්කේව අර යම් යම් පස සමුදය මේ ආදී නම් මෙතන කියන්නේ නාම රූප සමුදය විඥාන සමුදය නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ අයවේම ඊළඟට නිරෝධගාමී ප්‍රතිපදා මාර්ගයේ විග්‍රහ කරනවා අර අනික්කේව වගේමයි ඊට පස්සේ අභිඤ්ඤාතං අභිඤ්ඤේය අභිඤ්ඤාය මේ හැම එකක්ම මේ ගැඹුරු දැක්මකින් තේරුම් ගන්න ඕන තේරුම් අරගෙන කළ යුතු දේ හරියටම කරන්නට අවශ්‍ය දැනුම ඥානෙ ශක්තිය බලය තමයි මේ අභිඤ්ඤාතං අභිඤ්ඤේය. ඒකත් වත්ුණාම ඒ පුද්ගලයා අරහිත දුක්ඛ අනාත්ම නිහි කරලා මේ ආස්වාදයේ ආදීනුවෙන් වෙන් වෙනවා. ඒ අනුව නිබ්බිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නා කියන බුද්ධානුස්සතියෙන් මේවැ මේ නිස්සරණයට පත් වෙනවා. මේක තමයි මේ සත්කර්තාන කුසල සූත්‍රයේ මේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒචකෝචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා ඒවං විඥානං අභිඥාය මේ විග්‍රහය දිගටම කියලා කියනවා. විඥානස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා තේ සුයි මුත්තා යේ සුයි මුත්තා තේ කේවනිනෝ යේ කේවනිනෝ වට්ටං තේ සන්නත්ති පඤ්ඤාපනාය ඒවං කෝ භික්ඛවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ හෝති. දැන් මෙතන මේ වෙන නමකින් කිව්වට සත්තට්ඨාන කුසලෝ කියන්නේ කුණු සදාහරින ක්‍රම හතක්. අර මුල හතර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඊළඟට මේ ආස්වාදය ආදීන නිස්සරණ හැටියට වචන තුනක් පාවිච්චි කළාට මෙතන මේ අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරලා මනරානුස්සතිය නිබ්බිදා විරාගා නිරෝධා පටි නිස්සග්ගා මෙනෙහි කළා බුද්ධානුස්සතියත් වැඩිමම තවත් වෙනත් ආකාරයකට වෙනත් වචනවලින් හැබැයි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට විග්‍රහ කරලා තියෙනවා. එනිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන ආස්වාදය ආස්වාදය ඇති. ආස්වාදය කියන එක තමන්ගේ හිතේ වර්තමාන මොහොත තුළ ඇතිවන ආංශ සුවය. ඒ ආස්වාදය වැරදි ආකාරයට හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා පංචස්කන්ධයේ උපාදානය කරගෙන ඒ ආස්වාදය ලැබුවොත් විඳ දිගින් දිගටම විඳින්නට කල්පනා කළොත් තීරණය කළොත් ඒකේ නියත වශයෙන්ම ආදීනවයක් තියෙනවා. මේ ආදීනවය තියෙන තාක්කල් පුද්ගලයන් අතරමං වෙනවා ගමනේ ප්‍රිය ගමනේ යනවා ඒ ගමනට අලුතෙන් වැදෙනවා. ඒ ආදීනවය හිතින් ඉවත් කරන්න අර නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා බුද්ධානුස්සතිය වැඩුවොත් ඒ පුද්ගලයාට නිස්සරණයට පත් වෙන්න පුළුවන්. නිස්සරණය කිව්වේ මේ අරිය මාර්ගය මේ මාර්ග අතර සෝතාපන්න සකදාගාමී අනාගාමී අරියත් මාර්ග අතර අනුගමනය කරලා මේ සැරිසැරීම නවත්තන්නව සැරිසැරීම නවත්වීම තමයි නිස්සරණය. නිස්සරණය කිව්වේ සැරිසැරීම කාමාවචර රූපාවචර අරූපාවචර තමයි සැරිසැරීම. ඒ තුනේ මිදී නිදහස් වීම තමයි නිස්සරණය මගඵල අරහත්ත්වයට පත් වීම කියන්නේ. ඉතින් ඒ අනුව මේ සත්‍යඥාන කුසල කියන එක මෙතෙන් මේ පංචස්කන්ධය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා විරාගා මේ ආකාරයට තමයි මේ වෙන වචන වලින් විග්‍රහ කරලා තියෙන්නේ. මේක ඉතාම සරල ඉතාම පැහැදිලි ඉතාම ලේසි මේ කර්මස්ථානයක් එහෙම නැත්නම් මේ කෙලෙස් උදුරා දමන්නට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු අලුත් ඊට වඩා ලේසි පහසු සමහර කෙනෙකුට ප්‍රඥාවන්තයෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට විග්‍රහ කරලා තියෙන දේශනාව. ඊළඟට දැන් මෙතෙක් කිව්වේ ඔය කියන සත්තරාණ. ඊළඟට තවදක් කියනවා කතංජ භික්කවේ භික්ඛු ඉමිදූප පරික්කී හෝ. ඉත භික්කවේ දැන් මෙතෙක් කල් අපි කිව්වේ අපි සැලකුවේ පංචස්කන්ධයෙන්. දැන් ඊළඟට ඉත භික්කවේ භික්ඛු ධාතුසෝ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන ධාතු අතරටත් මේ මේක මේක අනුගත කරගත්ත හැකි උපපරික්කී ආයතනසෝ චක්කුසෝත ගාන ජීවා කායමන ආයතන වලටත් මේ ආකාරයටම අපිට අනුගත කරලා බලන්න පුළුවන්. ඒ වගේම පටිච්ච සමුප්පාද සූ මේ අවිජ්ජා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ නිරෝධ මේකට යොදන්න මේ ක්‍රියා මාර්ගයේ මේ සත් මේ ආකාරයට යොදන්න පුළුවන්. ඒ අනුව ත්‍රිවිධූප පරික්කී හෝති මේ ධාතු මනසිකාරයෙන් ආයතන සලායතන ක්‍රමයෙන් සහ පටිච්චසමුප්පාද විග්‍රහයෙන් ඒවං කෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්කී හෝති සත්තරාණ කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්කී ඉමස්මින් ධම්ම විනේ කේවලි විසුසිතවා උත්තම පුරිසෝති උච්චතීති. අරහතුන් වහන්සේ කෙනෙක් බවටම උත්තම පුරිසෝ කියුවේ අරහතුන් වහන්සේට. ඒ අරහත්ත්වයටම කෙලෙස් රහිත වූ නික්ලේශී පුද්ගලයෙක් බවටම මේ ගමන අවසන් කර පුද්ගලයෙක් බවටම පත් වෙනවා කියන එකයි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සත්තරාණ කුසල සූත්‍රයේ අරමුණ පංචස්කන්ධයේ පිළිබඳවයි මුලින්ම විග්‍රහ කළේ. ඊට පස්සේ මේක ධාතු හැටියට ආයතන හැටියට ආයතන හැට ඒවාම පටිච්ච සම්පාද ධර්මයේ විග්‍රහයේ විවිධාකාරය මෙනෙහි කරන්න පුළුවන්. මේ ආකාරයටම ඒ අනුව එහෙම මෙනෙහි කරන්න පුළුවන් පුද්ගලයා මේ මෙනෙහි කළ යුත්තේ සියලුම දේ කළ යුත්තේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන අරමුණ පිළිබඳවයි. ඒකට එතෙන්ට සීමා කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒක තමයි අභිඥාය පරිඥාය කියන්නේ. වෙන මේ ලෝකේ තියෙන සියලුම දේවල් වලට ආඥාන කුණුකොඩ වලට නිමි. තමන්ගේ හිතට වර්තමාන මොහොත තුළ අරමුණ වන ඔය රූප අරමුණේ, ශබ්ද අරමුණේ, ගන්ධ අරමුණේ, පොට්ටබ්බ අරමුණේ, ගාන අරමුණේ, මන අරමුණේ මේ හය. නැතු වෙන මොකක්වත් පිළිබඳව බලන්න එපා. ඒක තමයි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ පරිමුඛම් සතින් උපට්ඨිත. වෙන මොකක්වත් ගැන බලලා අපිට මේ කාරණා පිළිබඳව තෝරලා බේරලා අටිත්තු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකයි මේ වර්තමාන මොහොතට හිත පවත්වාගෙන ක්‍රියා කරනවා, භාවනා කරනවා කිව්වේ. ඒ අනුව දැන් මෙතන මේ අපිට පෙවුනේ නැතුවට, කිව්වේ නැතුවට, විග්‍රහ වුණේ නැතුවට මේක ඔය ආනාපාන සති සමාධි අර සම්පජානි භබ්බේ මේ සියලුම දේවල් මේකෙත් ඇතුළත් වෙන බව, ධාතු මනසිකාර භබ්බේ මේ සියලුම දේවල් ඇතුළත් වෙන බව කවුරු තේරුම් ගන්න ඕනේ. ඒ වගේ අර ධම්මානුපස්සනාවේ තියෙන සියලුම දේවල් මෙතෙන්දි සතරහත්පට්ඨානෙ වැඩිනවා, ඒ වගේම සප්තපුඤ්ඤංග වැඩිනවා. මේවා සියලුම දේවල් සිද්ධ වෙන වෙන ආකාරයක්, කෙටි මාර්ගයක්, පැහැදිලි මාර්ගයක් මෙතෙන්දි කියලා තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා මේ සත්තරාණ කුසලය මේ සූත්‍රය, සත්තරාණ කුසල සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඉතාම වැදගත් අමුතුම ක්‍රමයකට විග්‍රහ කරපු තැනක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් යම් දැනුමක් තියෙන කෙනෙකුට මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය තමා ඔක්කොම විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් එච්චර දිගට විස්තරා විස්තර සහිත නැතුවට මේ පංචස්කන්ධයේ පිළිබඳව ආයතන පිළිබඳව ධාතු මනසිකාරය පිළිබඳව විතරක් උනත් බලලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව මඟ බල ලබන්න අනිත්‍ය හැබැයි හැම තැනම කොහේ කොතනදී කිව්වත් මේ අනිත්‍ය දුකානත් නිබ්බිදා විරාග නිරෝධා පටිනිස්සග්ග මේ දෙක අත්‍යවශ්‍යයි අනිවාර්යයි. කොතනින් මේකෙන් තමයි අනුපස්සනා විපස්සනා එමු නැත්නම් මේ බුද්ධ ඥාන මේ මඟ බල ලබන්නට උපකාර වෙන දේ. එක මෙනෙහි කරන්න නිවැරදිව තේරුම් ගන්න ඕනකම තියෙනවා. දැන් එතකොට මේක හොඳටම තේරුම් ගන්න ඕන මේ ආස්වාදයේ ආදීනවය තමයි අපි තේරුම් ගත යුතු වචන දෙක. මේ ආස්වාදය ඉවත් කරන්න තමයි අර අනුත්‍ය අනුපස්සනා කළ නිත්‍ය සංඥාව ඉවත් කරන්න ඕන. දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥාව ඉවත් කරන්න ඕන. අනත් අනුපස්සනා කළ අත්ථ සංඥාව ඉවත් කරන්න ඕන. මේ ආස්වාදයක් උද්දලේ පුතඥන පුද්ගලයේ ලබන්නේම ඒ තමන්ගේ ඇහෙන් කනින් ආසෙන් දිවෙන් ගයෙන් එක්කෝ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර නිත්‍යසේ දුක්සේ අත්ථසේ මමසේ මගේ කොට ඒ තමම හේතුවම හේතුව මේ අත්තාති කොට ගැනීම. මේක හොඳටම තේරුම් ගන්න ඕන. මෙන්න මේ தත්වය තමයි ඔය ආස්වාදයට හේතුව. ආස්වාදය තමයි මේ හැමක් හැටියට මිනිසුන්ට ලෝකේ ඉදිරිපත් කරලා තියෙන දේ. ඒක ධර්මතාවය. ඒ නිසා අපි ඒ හැම කෑවොත් අපිට ඒ හැම ගිල්ලොත් අපි අතරමං වෙනවා. මේ සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේ බන්ධනයට බැඳිනවා. මේ බර අරගහ ගත්තා. ඉතින් ඒක තේරුම් ගත්තොත් හරියටම මේ ආස්වාදය පසුපස නියත වශයෙන්ම සෙවණන්ල වාගේ ආදීනවෙන් එනවා. අපි ආදීනව දැකලා ආස්වාදය අත්තරින් ඒක තමයි ඉස්සරහ. ඒකට තමයි අනිත්‍ය දුක්ඛනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග කියන මරණානුස්සතියත් බුද්ධානුස්සතියත් අපි මෙනෙහි කළ යුත්තේ. ඒක තමයි මේ සූත්‍රයෙන් විග්‍රහ කරන බොහොම වැදගත් ගැඹුරු ධර්මතාවය. මෙහෙමයි තමන්ගේ යුතුකම් වගකීම් කරන්නත් පුළුවන්, ප්‍රසාව කරන්නත් පුළුවන්, සියලුම දේවල් කරන්න පුළුවන්. හැබැයි මේ හිතට එන වැරදි අරමුණු තමයි ආස්වාද. වැරදි අරමුණු නැතුව ඒ වැරදි අරමුණ දිගේ නොගිය ඒක නිවැරදි ආපක් හොඳ අරමුණක් කරගත්තොත් අපිට අර ආදීනවෙන් මිදෙන්න පුළුවන්. ඒක නිසා මෙතනදී මේ මාර්ගය මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඔය ඕනම රසාවක් ඕනම දෙයක් ඕනම කාර්යයක් කරන්න පුළුවන්. මේ ධම්මානුගම පටිපදාවට අනුගතව අනුකූලව අනුකූලව ඒක නිසා මේ ධර්මයේ තේරුම් ගත්ත ගමන් අපි වැරදි දේ විතරයි තෝරලා අයින් කරනවා. අදේ කරනවා වැරදි දේ තෝරලා අයින් කිරීම පාන. ඒ වෙනුවට හරි දේ ගැනීම පාන. ලෝක තියෙන දෙකක්. හැබැයි ආස්වාදයේ නිතරම තියෙන්නේ වැරදි දේ නිසා. උපාදාන නිසා. එනිසා ආදීනවයක් නියත වශයෙන්ම උරුම වෙන එක තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තට පස්සේ ඔක හරි යනවා. දැන් ඔන්න අපි මොකක් හරි මම මගේ කියලා උපාදානය කරගත්ත තදින් මට කැමති දෙයක් තමයි මේ ඉච්ඡ තමා නිච්ච වෙන්නේ. එරුණා ඉච්ඡ මුල් ඉච්ඡ තේරුම් ගත්තේ නැත්නම් තමන්ගේ කැමැත්ත. තමන්ගේ කැමැත්ත නිසා තමන් යමක් උපාදානය කරගෙන අල්ලගෙන එකතු කරගත්තා. ඒ අයිතිකාරය බවට පත් වුණා. හෙට උදේ හුලඟක් ඇවිල්ලා වැස්සක් ඇවිල්ලා ගං වතුරක් ඇවිල්ලා හොරෙක් ඇවිල්ලා ගින්නක් ඇවිල්ලා මේක නැති වුණා. දැන් තමන්ට දුක එන්නේ මොකද? මේක මගේ කියලා සදාකාලිකව මට කියලා මම අයිති කරගත්ත කියලා තමන්ගේ තිබුණාර ආස්වාදය. ඒ ආස්වාදය නිච්චයි සුඛයි අත්තයි. හැබැයි අපි ඒ ආස්වාදය නිසා ඒ දේට බැඳිලා තදින් බැඳිලා ඒක තමයි උපාදාන. ඒක තදින් බැඳිලා නැත්නම් උපාදානය කරගෙන නැත්නම් මේ වැස්ස ගින්න ආවුව උලඟ ස්වභාව ධර්ම කොයි වෙලාවක කොතෙන්ද එන්න පුළුවන්. ඒක නිසා මේක අපේ හිතෙන් තමයි මේ උපාදානය කරගෙන තියෙන්නේ. මේක කැඩෙන බිඳෙන නැති වෙන විනාශ වෙන දෙයක්. ඒක ස්වභාවය. ඒක ඒ දේට උරුම වූ ස්වභාවය. මේක තේරුම් ගත්තොත් මේක නිච්චසේ පවත්න්න බෑ. නොනිච්ච. මේක නිච්චසේ අපිට අපේ කැමැත්ත කොච්චර තිබුණත් මේ දේ මේ විදිහට මේ ආකාරයට පවත්න්න බෑ. දැන් මේක අපි බලන්න තවත් උනම් හොඳ උදාහරණයක් ගත්තා. අපි හිතමු අපි බොහෝම ලස්සන මලක් තියෙනවා කොහේ හරි මල් ගහක. අපි මේ මල එක්ක මල් ගහ ගෙනල්ලා මේ මල හදාගත්තා. මල පිපුණා. දැන් අපි හිතනවා මේ මල කොච්චර ලස්සනයිද, අනේ මගේ මල මේක උපාදානය කරගත්තා. මේ මල හෙට උදේ බලනකොට පර වෙනවා. ඒ පර වෙන බව දැනගත්තා නම් මේ මල උපාදානය කරගන්නවා නෑ. ඒ මල පර වෙන බව හරියට දැන ගැනීම තමයි අනිත්‍ය අනුබසන. තේරුණා? එතකොට මේ දැන නොගත්ත නිසා තමයි දුක. ඒ මල පර නොවි තියාගන්නයි බලාපොරොත්තු. හැබැයි මලේ ස්වභාවය අයිතිය උරුමය මල පිබුණා නම් මල කියන්නේම මැරෙනද? මල කියන්නේම මැරෙන. එනිසා මල තමයි බුදුහාමුදුරුවෝ මේකේ උදාහරණයට ගන්න හොඳටම පෙන්නේ. නමෙන්ම තියෙන්නේ මැරෙන දේ මල.
ස්වාමිනවන්සේ මල තව තැනක පිපිලා තියෙනවා දැක්කහම
හරි ඒ වෙන මලක්නේ. ඒකත් තමන්ගේ උපාදානය කරගත්තත් හෙට ඒකත් ඉවරයි. දැන් ඔය මල තමන්ට කැමති දේ රිදි දේ නිච්ච දේ සුඛ දේ අර්ථ දේ පවත් ගන්න නවත් ගන්න පුළුවන්ද? ඒක දන්නේ නැති එක තමයි මේ ධර්මතාවයේ නොදන්නේ. ත්‍රිලක්ෂණය නොදන්නේ. ත්‍රිලක්ෂණය තේරුම් නොගන්නේ. ඒකමයි. ඒක අනිත්‍ය දුක්ඛ විපරිණාම දා. ඒක මෙතෙන්ට කියලා තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනත් වෙන මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම දා. අලමාරිය ඥාන දර්ශන විශේෂෝ කිව්වේ මේ උසස් මනුස්ස ගුණධර්ම එහෙම නැත්නම් මගපල වලට අදාළ වූ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සහිත වූ ආර්ය මාර්ගයේ යන සීල ගුණ තපෝ ගුණ මේ ගුණ ඇති පුද්ගලයන් මනුස්ස ගුණධර්ම උසස් මනුස්ස ගුණධර්ම වලට තමයි අලමාරිය ඥාන දර්ශන විශේෂ. ඒක විශේෂ දෙයක්. ඒක ආර්යයන් වහන්සේලාට ආර්යත්වයටපත් වෙන්න උපකාර වන ආර්යත්වයේදී ලැබෙන දෙයක් තමයි අලමාරිය ඥාන දර්ශන විශේෂ.
ඒක
දැන් ඒකෙන් බලන්න ඕන තමන් යම් කිසි රේඩියක තමන් ඔය කරන දෙයින් මිනිසුන් රවට්ටලා මිනිසුන්ට අනුරාගය අවුස්සලා මිනිසුන් මුලා කරලා මිනිසුන්ට මායාවක් පෙන්නලා යමක් හොයාගන්න යනවනම් බැරි. ඇත්ත ඇටි හැටියට පෙන්නලා ඔය චිත්‍රපටියම ආදන්න පුළුවන් මිනිසුන්ට ආදර්ශමත් වෙන්න. මනුෂ්‍ය ගුණ ධර්ම මතු කරලා පෙන්න නැහැ. යහපත් චේතනාවන් මතු කරන්න. ඒකම පෙන්න පුළුවන් ඒ චිත්‍රපටියම ආදන්න පුළුවන් මිනිසුන් අනුරාගයෙන් අවුස්සන මිනිසුන් රවට්ටන මිනිසුන් මුලා කරන විදිහට. ඕනම වැඩ අපිට කළ හැකි හොඳ ආකාරයටත් නරක ආකාරයට. වැඩේ කිරීම නවත්තන එක නෙමෙයි කරන්න ඕන. නරක පැත්ත දැනගෙන ඒකෙන් වෙන් වෙනවා. හොඳ පැත්ත දැනගෙන ඒකට යොමු. ඕනම දෙයක මිනිහෙකුට කරන්න පුළුවන් හොඳ පැත්තක් තියෙනවා. නරක පැත්තකුත් තියෙනවා. මුත්තා කියන්නේ විමුත්තා කියන්නේ වෙන් වෙලා විදී නිදහස. කේවලිනෝ කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් හිතෙන් අත්හැරලා ඒ පුද්ගලයා ශක්තියක් ඇති හැකියාවක් ඇති කෞසල්‍යයක් කෞසල්‍ය කියන එක සංස්කෘත වචනයක් හැකියාවක් ඇති ඒ කුණු සලාහරින්නට ශක්තියක් හැකියාවක් ඇති පුද්ගලයා කියන්නේ කේවලිනෝ. ගාධන්ති කියන්නේ නියම නිවැරදි මඟ අනුගමනය කරන්න. ධම්ම විනය ගාධන්. ත්‍රිවිධූප පරිකී ත්‍රිවිධ තුන්වෙනි තුන් ආකාරයක. මොකද ධාතු ආයතන පටිච්ච සමුප්පන්න තුන තමයි ඒ තුන. දැන් මේ සත්කටාණු කුසලේ ඒ තුන් නෙමෙයි විග්‍රහ කළේ. එකයි විග්‍රහ කළේ. මොකද විග්‍රහ කළේ ස්කන්ධ විභංගයේ විග්‍රහය. ඒ ඔය ස්කන්ධ විභංගයේ විග්‍රහය වගේම මේ ධාතු විභංගයකුත් ආයතන විභංගයකුත් පටිච්චසමුප්පාද විභංගයකුත් විභංග ප්‍රකරණේ තවත් බොහොම සූත්‍රවල මජ්ක්‍ධිම නිකායේ විග්‍රහ කරලා තියෙනවා. මෙතෙන්දි මේ එකක් විතරයි සත්කණ්ඨාන කුසලව හැටියට විග්‍රහ කළේ. ඒක තමයි වැදගත් මේක. දැන් ඔය මේ මහා මේ සතර අටුවට්ටාන සූත්‍රයේ අර පංචස්කන්ධ විභංගේ විග්‍රහ කළේ ආයතන විභංගේ විග්‍රහ කළේ ඔක්කොම තියෙන. ධම්ම අනුධම්ම පටිපදාව පැහැදිලි කරන්න හෙට උදේ දේශනාවක් තියෙනවා. මේ පොතේ අවසාන පිටු දෙකේ තියෙන අනුධම්ම පටිපදාව සූත්‍ර හතරක් තියෙනවා. ඒක හෙට උදේට විග්‍රහ කරන්න මේ පොතේ තියෙන අන්තිමට අනුධම්ම සූත්‍රය. පළවෙනි එක අනුධම්ම සුත්තං, ဒုတိය අනුධම්ම, තတိය අනුධම්ම, චතුර්ථ අනුධම්ම සුත්තං. මේක තමයි අනුධම්ම. දැන් මෙතන කියන්නේ ධම්ම අනුධම්ම පටිපදා. දැන් මේක තමයි ඔය ධම්ම පරියාය කියන්නේ සේවිතබ්බා අසේවිතබ්බා පරියාය. ඒ සේවිතබ්බා අසේවිතබ්බා පරියාය දැන්නේ නැතුව අනුධම්ම පරියාය කරන්න බෑ. ආයිසරය මේ සත්අට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ ආයිමත් ඔය අනුධම්ම පරියාය. බලන්නකො දැන් හෙට උදේ කියනකොට ඕකම තමයි කොයින් හරි කොයි විදියෙන් හරි වෙන වචන වලින් කියලා තියෙන්නේ. මොකද්ද අනිච්ච දුක්ඛ අනාත්ත නිබ්බිදා විරාග නිරෝධ පටිච්ච වෙන මොකක්වත් මේකම තමයි අනුධම්ම ධම්ම අනුධම්ම පරියාය. දැන් තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ උපදින දේ තමයි අලුතෙන් අනු. ඒක තමයි අපි අනුභව අනුභූත අනු සම්බ අලුතෙන් උපත ලබන. ඒ අලුතෙන් උපති ලබන දේ වැරදි නම් සම්බන්ධයක් උපදිනවන සමුදය බිහි වෙනවන ආස්වාදයක් ලබනවන පංචස්කන්දී උපාදානය කරගන්නවන ඒ උපාදානය කරගන්නාදේ අපිට කැමතිසේ පවත්වන්න නවත්වන්න නිච්චදේ සුගදේ අත්තදේ නවත්වන්න පවත්වන්න පුළුවන්කමක් නෑ. මේක තේරුම් ගැනීම තමා අපි වැරදිදේ අලුතෙන් ඉපදවීම නවත්වන්නට කරන ක්‍රියාකාරකම තමා ධම්ම අනුපස්සන. අනුපස්සන ඒ අනුපස්සනා කරන්න පුළුවන් වුණාම අනුධම්ම පටිපදාව පිහිටන. හේතුඵල ධර්මයට සහ දැන් මෙතන තියෙනවා විනයට දෙකට දැන් මෙතන තියෙනවා හැම තැනම තියෙනවා විනය ලෝකේ එක්කම එකක් තියෙනවා ධම්ම විනය කේම ධම්ම විනය ගාද මේ විනය කියන එක නැතුව විනය කියන්නේ මේ අපි මේ හිතන විනය නීති නෙමෙයි ණයෙන් වෙන්වීම බැඳීමෙන් වෙන්වීම සම්බන්දේ වෙන්වීම සමුදේ වෙන්වීම අජත්තාව බහිද්දා දෙකමත් පුළුවන්. දැන් ඔයා බාහිර රූපයකට නම් අර මලක් නම් අර රත්තරන් මාලයක් නම් ඔය මොකක් හරි නම් මේ නිත්‍යසේ පවත්වාගෙන යන්නේ එකක් අනිත් මම කැමතිදේ මට ඕන විදිහට මට නිසේ මගේ ඉච්ඡානුව මේක නවත්තන්න පවත්වන්න පුළුවන්කම නෑ. ඒ වගේම දැන් ඔතන තමන්ගේ හිතේ උපදුනේ මේ අරමුණ ඉපදුනේ මේ අරමුණ අර බාහිර මල දැකලා දෙකම පටිච්ච විලයි මේ නිච්ච ඇති වුණා. එතකොට දෙකම තමන්ගේ හිතත් නිච්චසේ පවත්වන්න බෑ අනිච්චයි අර මල තමන් කොච්චර ඕන කළා නිච්චසේ පවත්වන්න බෑ අනිච්චයි. ඒ අනිච්ච අධ්‍යාත්මික බාහිරයකනේ අධ්‍යත්තාව බහිද්දාව. ඒ වගේම සමුදේ වුණාට සම්බන්ධයක් එකක් නිච්චසේ පවත්වන්න බෑ ඒකත් විපරිණාමයටපත් වෙනවා. එකක් වෙනවා. ඒ දෙපැත්තම බලන්න. ඉස්සෙල්ලා තමන්ගේ හිත ගැන බලන්න. තමන්ගේ හිතේ තමයි මේක ඉස්සෙල්ලම මේක මේ අනිත්‍ය බව තේරුම් අරගෙන නිත්‍ය බව අයින් කරන්න පුළුවන්. දැන් මේක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි බුද්ධ දේශනාවේ බුද්ධහාමුදුරන්ගේ ධර්මයේ තියෙන වැදගත්ම අකුරු වචන ටික. අටකර තුනක. දැන් අද ඔය ඉච්ඡ මුල් කරගත්ත ඉච්ඡ කියන්නේ මොකද්ද? කැමැත්ත. කාගේ හිතේ උපන්න? දැන් මෙතන ඉන්න මේ අපි හිතමු 100ක් ඉන්නවා කියලා. ඔය 100 යම් දෙයක් පිළිබඳව ඉච්ඡ 100ක් මිසක් එකක් තියෙනවද? නැහැ. හැබැයි 100ම ඉච්ඡ. තම තමන්ගේ තම තම නැන පමණින් දැනුම පමණින් ආස්වාදයේ පමණින් ප්‍රිය අරු අප්‍රිය පමණින් මේ ඉච්ඡ ඇති කියලා. ඒ තමන්ගේ හිතේ ඇති වූ ඉච්ඡට තමයි තමන් බැඳෙන්නේ. තේරුණාද? පටිච්ච වෙන්නේ. එතකොට මේ පටිච්ච වූ ඉච්ඡ තමයි නිච්ච වෙන්නේ. මේ නිච්ච පටිච්ච ඉච්ඡ නිසා තමයි අභිච්ඡ ඇති වෙන්නේ. අභිච්ඡ කියන්නේ දැඩි ආශාවක් ස්ථීර බවක් ලෝභයක් කැමැත්තක් ආශාවක් අවශ්‍යතාවයක් සියලුම වැරදි ගතිය ඇති වෙන්නේ මේ ඉච්ඡ නිච්ච වෙලා අභිච්ඡ නිසා. ඒ නිච්ඡමයි උද්දච්ච වෙන්නේ. උද්දච්ච කියන්නේ හිත උදාසින් කම්පණයට කුප්පණයට කෝපයට විස්කම්බයට පත් කරන්නේ මේ උද්දච්ච. ඒ ඉච්ඡමයි ඉච්ඡා භංගත්වේ කුක්කුච්ච බවට බාල ගතියක් බවට පත් වෙන්නේ. මෙහෙම ඒ ඉච්ඡ නිසයි අපි පව් වැඩ කරන්නේ පාපි. ඒ ඉච්ඡ නිසයි තමන් රැස් කරගත්ත දේ එකතු කරගත්ත දේ මරිච්ච බවට පත් වෙනවා. මහච්ච බවට පත් වෙනවා. අත්‍ච්ච බවට පත් වෙන්නේ මේ ඉච්ඡ දායම තේරුම් ගත්තේ නැත්නම් මේ අනිච්ච තේරුම් ගන්න බෑ. මේ ඉච්ඡ කියන වචනේ නිච්ච වෙනවා. මේ නිච්ච කියන වචනේ විරුද්ධ වචනේ නෝ නිච්ච. න නිච්ච. හැබැයි න නිච්ච කියලා වචනයක් කියන්න බෑ. ඒ නිසා අනිච්ච. ඒ වගේම අත්ත තමයි න අත්ත එමුනන නෝ අත්ත. න අත්ත කියන්න බෑ. ඒ නිසා අනත්ත. මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන වචන තුන නිච්ච සුඛ අත්ත කියන වචන තුනේ දෙවතාව දෙපැත්ත විරුද්ධ වද දෙක මේ පද දෙක තමයි මුළු බුද්ධ දේශනාවෙම සියලුම දේවල් වලට මුල් වෙලා තියෙන්නේ. හිතේ ඇතිවෙන සියලුම වැරදි දේවල් වලට හේතු වෙන්නේ නිච්චයි සුඛයි අත්තයි. හිත පිරිසිදු කරගන්න උපකාර වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්ත පමණටයි. මේ ඉච්ඡ තේරුම් නොගෙන ඔය දෙපැත්ත තේරුම් ගන්න බෑ. මේ ඉච්ඡ කියන වචනේ අත්තර දාපු වචන තුනක් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඉතින් කොහොමද ධර්මය මතුවෙන්නේ? ඕක තමයි ආචික්කන දේශනාව. අනාචික්කන කිරීම, ධම්මය අධම්මය කිරීම, බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කිරීම. මේ සියලුම දේවල් ඔය වචන තුන වෙනස් කළොත් යම් කිසි කෙනෙක් දැන් වෙනස් කරපු බොහෝ ආමුදුර උගත්ව පඬිතුයෝ කියන මාර්ගදී භාෂාවේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත සිංහල භාෂාවෙන් අපි කියනකොට අනිත්‍යයි දුක්ඛයි අනාත්ත. එහෙම වෙනස් කරන්න බෑ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. එහෙම වෙනස් කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. එනිසා මේක සම්පූර්ණ වැරදි භාවිතයක්. බුද්ධ භාෂිතේ ලපිතේ සහ මුලින්ම වෙනස් කළා. ඒ නිසා කවදා හරි මේ ලංකාවේ මිනිස්සු මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වැරදි වචන තුන අයින් කරන කම්පොත් වලින් භාවිතේ මේ ඉච්ඡ කියන එක නියම සුද්ධ සිංහල. දැන් ඔය බලන්නකො, දැන් ඉස්සර ආචිලා කිව්වේ අනේ අනිච්ච කිව්වේ නැද්ද? ඉච්ඡා භංගත්වය කිව්වේ නැද්ද? මේ මේක පරිවර්තනය කළාට පස්සේ තමයි ඔය 1900 ගණන් වල පරිවර්තනය කළාට පස්සේ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය 1800 ගණන් වල ඔහොම වචනයක් තිබුණේ නැහැ ගෝයා භාවිතය. 1800 ගණන් වල ඔහොම වචනයක් තිබුණේ නැහැ. මේක පරිවර්තනය කළාට පස්සේ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය භාවිතයට ඇහිලා තියෙන්නේ. ඒ ඉස්කෝලවල පාඩම් පොත්වල බුද්ධ මේ බෞද්ධ පාසල්වල දහම් පාසල්වල මේ හැමතැනම පොත් ගාලා මුද්‍රණය කළ වැරදි විදියට මේක ත්‍රිපිටකයත් පරිවර්තනය කළා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වචන තුනක් දැම්ම. එතෙක් කල් බුද්ධ දේශනාවේ මේ සිංහල මිනිසු ගාව පාවිච්චි කළ තිබුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔය අනාත්ම සංකල්පය බුද්ධ දේශනාවට ගැලපෙන්නේ. ආත්ම සංකල්පය අනාත්ම සංකල්පය බුද්ධ දේශනාව නෙමෙයි. බුදුහාමුදුරගේ ධර්මයේ කිසිසේත් ගැලපෙන්නේ නැති ජෛන මහාවීරතුමාට එච්චර ගැලපෙන්නේ නැහැ. නමුත් යම් යම් උපනිෂද් ධර්මයේ සහ ඔය වේදාගම් වල තිබුණ සංකල්පය. මේ වැඩි කලක් වුණේ නැහැ මේ මේ ව්‍යසනය කරලා. මේක ව්‍යසනය.
අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ දැන් මේක මරණානුසතියේ වැටෙන්නේ.
ඔව් මරණ.
එතකොට මේ මේ නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කියන එකත් ඒකම දෙයක් නේ මේ.
ඒකම දැන් මරණානුසතිය නැතුව බුද්ධානුසතියද?
නේද ඒ ඒ එකම දේ නේ වෙන්නේ මෙතන තියෙන්නේ.
නෑ. නිබ්බිදා කියන්නේ දැන් අපි බැඳෙන්නේ නැත්තේ නිබ්බිදා කියන්නේ නොබැඳීම.
ඔව් දැන් මෙතන දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ත වැඩෙනකොට
අනිත්‍ය දුක්ඛ අනාත්ත වැඩෙනකොටයි නිබ්බිදා. විරාගා
ඒක දැන් මේ නිබ්බිදා විරාගා නිරෝධය කියලා වඩන්න දෙයක් නැහැ
නේ. නෑ වැඩිනු.
ඒක තමයි.
හැබැයි වැඩිනව තේරුම නොබැඳෙන බව තේරුම් ගන්න.
ඒ
ඒ කියන්නේ
අනිත්‍ය සත්‍ය කියලා මේ බුද්ධානුසතිය කියලා වඩන්න බෑ.
වඩන්න බෑ නමුත් ඒක අපිට නොබැඳුණු බව තේරුම් ගන්න. නොයැලෙන බව තේරුම් ගන්න. රෝධ නොකරන බව තේරුම් ගන්න. උපාදානය කර ගැනීමෙන් වැළකෙන බව තේරුම් ගන්න.
දැන් මෙතන අර ගැටලුවක් වෙනවා සමහර කයට මේ දැන් මරණානුසතිය වඩලා ඊට පස්සේ බුද්ධානුසතිය වැඩුවා නේ
වඩන්න ඕනේ නේ හැබැයි අර නිබ්බිදාය විරාගය නිරෝධාය පටිනිසග්ගාය තේරුම් ගන්න. දැන් බුද්ධ දේශනාවේ හැමතැනම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බින්දා නිබ්බින්දා විරජ්ජති විරජ්ජං විමුක්ති විමුක්ති ඥාන දර්ශනං හෝති කීනා ජාති උචිතං බ්‍රහ්මචර්යං පතං කරණීයං නාපරං හිතත්තායාද පජාන. මේ ඔක්කොම අපි අපිට තේරුම් ගත යුතු දැනගත යුතු දේවල්. නිබ්බිදාය තේරුම් ගන්න. නොබැඳින බව දැන් බැඳින්නේ නැහැ අලුතෙන්. ඒක
තමයි. මේ
බැඳින්නේ අලුතෙන්. දැන් ඇලෙන දෙයක් බැඳෙන දෙයකට දැන් අලුතෙන් බැඳෙන්නේ නැති බව තේරුම් ගැනීම නිබ්බිදාය. අලුතෙන් ඇලෙන දෙයකට රාගයෙන් ඇලෙන්නේ නැති බව විරාගය. අලුතෙන් රෝධ කර මෙතෙක් කල රෝධ කරපු දේ දැන් රෝධ කරන්නේ නැති බව නිරෝධය. අලුතෙන් උපාදානය කරගන්නේ නැති බව පටිච්චසමුප්පාය. එවනම් සෝවි මුක්තයි. මේක මෙනෙහි කරන්න. දැන් ඉස්සෙල්ලා අපි මේ වගේ දෙයක් වුණොත් බැඳුනා. දැන් නිබ්බිදා. දැන් ඔය නිබ්බිදාය කියන එක හොඳට හොඳ සිංහල වචනයක්. බැඳිනවා. බැඳීමේ නිදාස නිබ්බිදා බන්ධනේ බැඳීම බද්ධවීමේ නිදාස. දැන් ඔය වචනේ පරිවර්තනය කළේ කොහොමද? මේ අපේ ත්‍රිපිටකය මොකද්ද පරිවර්තනය කළ තියෙන වචනේ? නෑ, නිබ්බිදා කියන එක පරිවර්තනය කළ තියෙන්නේ මොන වචනයක් දාලාද? අපේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය කරලා දාම්පාරවල උගන්වන්නේ මොන වචනයක් කියලා? නිබ්බිදා. අලගිරීම. අලගිරීම කියන්නේ බේසික්. හරිද? ඔන්න ඕක තමයි තේරුම් ගන්න. ඉතින් බලන්න දැන් අන්තිමට එන්නේ කලකිරීම.
එතකොට සවනල් දැන් මේ දෙක මේ විදිහට තේරුම් ගන්න කෙනා පළලා පළ පළ මේ කියන්නේ මාර්ගඵලලාභී සාධී කෙනෙකුට විතරයි මේක තේරෙන්නේ.
දැන් නෑ මාර්ගඵලලාභී කෙනෙකුට නම් නෑ. දැන් මේ ටික තේරුම් ගන්න ඕනේ. අපි කරන්න ඕනේ මේකයි කියලා තේරුම් ගන්න. ඒකනේ කිව්වේ අර ඉස්සෙල්ලා පජානාති ඊට පස්සේ අභිඥා ඊට පස්සේ පරිඥා ඊට පස්සේ පහතබ්බ ඊට පස්සේ භාවිත. මේ ඔක්කොම අපේ හිතේ ඇතිවන දේවල්.
දැන් මේ දෙකේ අවබෝධ වෙනවා නම් චතුරාර්ය සත්‍ය
අවබෝධ කරගත්තා. ඔව්, චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එක මහා අපබ්‍රංස අද්භූත ආශ්චර්ය දෙයක් නෙමෙයි. මේ බොහෝම සරල ඉතාම ලේසි පහසු දෙයක්. හරිද? දැන් අපි පැවැත්ම පවත්වාගෙන යන නැවැත්ම නවතා තුත ලැබීම තේරුම් ගත්තා නම් මොකද්ද? චතුරාර්ය සත්‍ය. පැවැත්ම තමයි දුක. පවත්වාගෙන යෑම තමයි සමුදය. දැන් අපි මොකක් හරි උපාදානය කරගත්ත ඕනම දෙයක පැවැත්ම තමයි අපිට ආරක්ෂා කරන්න තියෙන. කම්බි ගහලා වට කරලා ඔක්කොම කරලා මුලකාරය දාලා ආරක්ෂා කරගන්න තියෙන එක තමයි. ඒක පවත්වාගෙන යෑම තමයි සමුදය. ඒක අපේ හිතෙන් ඉවත් කිරීම තමයි නිරෝධය. එමුනම් පාපම් ඉරවතේ නිරෝධගාමිනී පටිපදාව. අපේ හිතෙන් අත්පැයි. පහයි පහන පාන නෙමෙයි පහයි පාන පාන කියලා තේරුම් දැන් ඔය ආන පාන ඒ ගැඹුරින් කළ යුතු නියම නිවැරදි ආකාරය හරියට තේරුම් අරගෙන ගැනීම අභිඥාන කළ යුතු කළ හැකි නිවැරදි දේ නිවැරදි ආකාරයට උසස් තත්ත්වයෙන් දැනීම අභිඥාන අභිඥාතං අභිඥාන.
පජානාති කියන එක දැන ගැනීම නේද?
පජානාති නෑ. ඥානතු දැන ගැනීම.
ඔව්. පජාන
ඥානති දැන ගැනීම පජානාති කියන්නේ ප්‍රජනනය වෙනවා වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ. එතකොට පජානාති කියන්නේ දැන් මේ අලුතෙන් ප්‍රජනනය වෙන. ඕකමයි නොදන්නේ.
ඒක දැන ගැනීම අභිඥා.
නෑ. ඒ ප්‍රජනනය වෙන ආකාරයේ හේතුව දැන ගැනීම අභිඥායි. ප්‍රජනනය වෙන බව දැන් තමන්ගේ හිතට අලුතෙන් තරහක් ආව බව මිනිහා දන්නේ නැහැ. එම් මිනිහා නපජාන. අලුතෙන් තමන්ගේ හිතට මේ අලුතෙන් නොතිබූ තරහ එක්ක මෛත්‍රිය එක්ක රාගය එක්ක ද්වේෂය අලුතෙන් දැන් මේ වර්තමාන මොහොතේ අලුතෙන් උපදුනා කියන එක දැනගන්නවා නම් අන්න පජාන. එතකොට තමන්ගේ හිතේ අලුතෙන් යමක් උපදින බව, ප්‍රජනනය වන බව, නිර්මාණය වන බව, අලුතෙන් සකස් වන බව දැන ගැනීම පජාන. දැන් හැම සූත්‍රයකම, හැම ධර්මයකම, හැම නියාම ධර්මයකම පළවෙනි වචනේ මොකද්ද? පජාන. ඕනම සූත්‍රයක් කියලා බලන්න පජානාති තියෙනවා. ඒ දැන් වර්තමාන මොහොතේ තමන්ගේ හිතට මේ රාගයක් අලුතෙන් ඇතුළු වුණ බව නොදැන ওই රාගය අපිට අයින් කරන්න පුළුවන්ද? නෑ. ද්වේෂයක් අලුතෙන් ඇතුළු වෙන හේතුව නොදැන අයින් කරන්න පුළුවන්ද? මේක තේරුම් ගැනීම තමයි පජාන.
නෑ.
ඊට පස්සේ තමයි අභිඥා. ඊට පස්සේ මේක පිළිබඳ අපි නිවැරදිවම හරියටම තීරණ පරිඥාවේ ඥාත පරිඥායේ ඥානමත්තාය පටිච්චසමුප්පාය ආකාරයට දැනගැනීම පරි අභිඥාතං අභිඥා.
ඒතර දැන් මේ මරණානුසතිය බුද්ධානුසතිය කියලා මේ සාමාන්‍ය දැන් මේ සමාජය තුළ
කරගෙන ඒක වැරදුම දෙයක්.
ඔව්
මරණය. ඔව් මරණය ජීවිතානිත ඒවන් මරණානුසතිය. බුද්ධානුසතිය ඒ බුදු ගුණ
ඒවනේ
කරන්නේ බුදුගුණ ඒ බව උදුරා ගමන අනුසතිය බුද්ධානුසතිය රාග බව ද්වේෂ බව නිබ්බිදා විරාග නිරෝධපට නිසකින් තමයි අන්තිම විචය නියම
මරණානුසතිය
අනිත්‍ය දුක්ඛ නැත් නියම නිවැරදි ඒකට මරණ ගාල වල දැන් කියන්නේ අනිත්‍යවත සංඛාරා අනිත්‍යං කිය මරණානුසතිය කියන්නේ අනිත්‍ය දුක්ඛ නැත් දැන් නිච්ච නැහැ. මේකයි මරණ. අපි මිනි අපි දැන් මේ අඩන්නේ දුක් වෙන්නේ ලෝක වෙන්නේ මොකෝ? නිච්චයි කියලා හිතාගෙන හිටියා. මේ අනිච්ච බව තේරුම් ගත්තා නම් මරණානුසතිය. දැන් මේ මරණානුසතිය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළේ නම් ඔන්න අනිච්ච දුක්ඛානත් තේරුම් අරගෙන නිච්ච දුක්ඛාත් ඉවත් කළා. බුද්ධානුසතිය කියන්නේ නිබ්බිදාය රාගයන් නිරෝධය පිටිසක ඒක අයින් කරන්න එකක් තියෙනවා. නිබ්බිදායෙන් අභිනන්දනය අයින් කරන්න ඕන. විරාගයේ අනුසතියෙන් රාගය අයින් කරන්න ඕන, නිරෝධානුසතියෙන් සමුදය අයින් කරන්න ඕන, පටිච්චසමුප්පාදානුසතිය සබ්බූපදි උපාදානය කරගන්නා සියලුම දේ අයින් කරන්න. ඒක බව උදුරා ගැනීම බුද්ධ අනුසතිය. නම් අද මිනිස්සු වැරදියට මේ මරණන්‍යතම් ජීවිතං අනියතම් කියා මරණානුසතිය වඩන්න. ඒක මේ සිංහලෙන් හදාගත්ත වචන. පුළුවන්. මාර්ගඵල නෙමෙයි චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් තමයි අභිඥා දැනගන්නේ. චතුරාර්ය සත්‍ය හරියටම තමන් කරන්න ඕන දේ දැනෙන්න ඕන දේ තේරුම් ගන්න ඕන දේ තේරලා අභිඥා තමයි. මේ වෙන මොකක්වත් ලෝකේ දේවල් නෙමෙයි. මේක හොඳටම තේරුම් ගන්න ඕන සීමාවක් තියෙනවා. මොකක් ගැනද? වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ උපත ලැබූ අලුතෙන් උපත ලැබූ අරමුණ. වෙන මොකක්වත් ගැන නෙමෙයි. මේ සියලුම දේ කිව්වේ මොකක් ගැනද? වර්තමාන මොහොතේ අතීතයව නෙමෙයි. දැන් මේ උදේ නම් ආත්ම ගන්න නැක තමන්ගේ හිතේ උපදුන ඒවා ගැන නෙමෙයි. වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ තමන්ගේ හිතේ අනු කිසි කෙනෙක්ගේ හිතේ නෙමෙයි තමන්ගේ හිතේ උපත ලබන අරමුණ ගැන විතරයි අරමුණු හයයි තියෙන්න පුළුවන් හයයි එකයි එන්නේ මොකක්ද හය චක්කාරම්මනේ ඇහැට එන සෝතාරම්මනේ කනට එන ගන්ධාරම්මනේ නාසයට එන දිවාරම්මනේ දිවට එන කායාරම්මනේ ශරීරයට එන මනාරම්මනේ මනසට එන ඔච්චරයි වෙන මොකක් ගැන හිතන්නේ මේ මේ සූත්‍ර ධර්ම වල මේ ධර්මයේ කොහෙවත් කියලා ඒකම නම කරන්නේ මම විවේකයි වර්තමාන මොහොතේ ආරමුණ හරියටම පරිවිගන් සතුන් උපත් වෙද්දී සතෝ ආසසති සතෝ නම් දෙපැත්තකට බෙදලා බැලිය යුතුමයි මේ ආරමුණ දිගේ අපි ගමන් කළ යුතුද ගමන් නොකළ යුතුද
සතිය යෝනිසෝ මනසිකාරය අතර වෙන සතිය
කියනවා හේතුඵල ධර්මයට වහා ගලපා බැලීම සතිය යෝනිසෝ මනසිකාරය කියන්නේ මේක මෙනෙහි කළා ආවර්ජනය කළා මේකෙන් ඇතිවන අර ඵල විපාක එහෙම නැත්නම් ආස්වාද ආදීනව තේරුම් අරගෙන මේක අතීත වර්තමාන අනාගත හැටියට අර සබ්බාසෝ සූත්‍රයේ මේක මේ දිට්ටි වැරදිද කියන එක තේරුම් ගැනීම යෝනිසෝ මනසිකාරය
සතිය කියන්නේ මේ
දැන් මේ සිහිය කියන්නේ වෙන වචනයක් සතිය. දැන් සිහිය කියන එක යම් දැනුමක් යම් ඥානයක් යම් ශක්තියක් හැකියාවක් කියන උපුටම ගන්නයි සිහිය. දැන් සිහිය කියන එක ඕනම මනුස්සයෙකුට සිහිය තියෙනවා. දැන් හොඳම හොඳ විද්‍යාඥයෙක් ඉන්නවා කියමු. මේ හොඳම හොඳ විද්‍යාඥයා හොඳ සිහියක් තියෙනවා, හොඳ ඥානයක් තියෙනවා, හොඳ දැනීමක් තියෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා යුද්ධය ආව ගමන් හැදුව පරමාණු භූමිය. පරමාණු භූමිය හැදුවේ මොකද? චේතනාව තමන්ගේ පක්ෂයේ මිනිසුන් කොහොම හරි රැකලා අනුන්ගේ අනිත් විරුද්ධ පක්ෂයේ මිනිසුන් ඔක්කොම සමුල්ල ගාතුනි. ඒ පුද්ගලයාට හොඳ සිහියක් තියෙනවා හොඳ දැනුමක් තියෙනවා හොඳ ඥානයක් තියෙනවා හැබැයි ඒ බුද්ධලයා සතියේ පිහිටලා නැහැ සතියේ පිහිටියා නම් ඒ පරමාණු බෝම්බ හැදුව මිනිහා මම මේ හදන බෝම්බේ නිසා මිනිස්සු පණ ඇති මිනිස්සු මෙච්චර ගාන මේ දැන් මේ බෝම්බේ නිසා ගන්න මීට මත්තේ මීට ඉදිරියට කවදා හරි මේ වගේ බෝම්බ කවුරු හරි හැදුවොත් මේ මම නිර්මාණය කරපු ටෙක්නික් එක අරගෙන ඒ සියලුම එකෙනුත් මිනිස්සු මැරෙන ඒ හැම මිනිහෙක් මැරෙන එකේම නිර්මාතු මම මට ඒක ප්‍රතිවිපාකය අර හේතුවට ඵලය ලැබෙන ඔන්න ඕක දැක්කන අන්නේ පුද්ගලයා හේතුඵල ධර්මයට බහා ගල්පා බලනවා ඒ පුද්ගලයා සතියෙහි පිටාටි ඒ කියන්නේ තමන් ඒ මොහොතේ කරන කියන හිතන දේ නිසා තමන්ටත් අනුන්ටත් සිදුවන හොඳ හෝ නරක හෝ හානිය හෝ විනාශය හෝ ලාභය හෝ අලාභය හෝ දැකීම හේතුඵල ධර්මයට සූත්‍රයට ධර්මයට බහා ගල්පාවි. ඒ අනුවම දෙවෙනි එකකුත් තියෙනවා ඔතන ණය විනේ. දැන් මේ මිනිස්සු ටිකක් මැරුවාම අපි මොකද වෙන්නේ? ණය වෙනවා. අපිට මරණය අපේ පණ ජීවිතෙන් ණය වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ දෙකම තේරුම් ගත්ත බුද්ධලයා සතියේ පිටා අටුදු කරන බුද්ධලේ හේතුඵල ධර්මයට සූත්‍රයට බහා ගලපා බලා විනයට සසඳා බලා ක්‍රියා කරන බුද්ධලයා අන්නේ බුද්ධලයා විනය ලෝකයේ අභිජ්ජා දෝමන වෙලකෙම විදීන දාස. ඒක කෙලින්ම නිවනට උපකාර වන කුසල හැරීමක් කෙලෙස් අයින් කිරීමක් ණය ගැනීමක් හේතු අයින් කිරීමක් ඔක්කොම රාගය ද්වේෂය මොහේ ඉතින් ඉවත්
කිරීම සම්මා සතිය කියන්නේ ඒකයි
සම්මා සතිය කියන්නේ සම්මා සමාධියත් ඒක සම්මා ඥානියත් ඒක සම්මා විමුක්තියටත් මගේ ඔක්කොම ආර්ය අෂ්ටාංග මාර්ගයේ එතනින්ම තමයි වෙන්නේ. දැන් අර හොඳ සීයෙන් වැඩ කරනවා කියන එක ඒක ඕන නරක වැඩක් කරනවා. ඕන හොරකමක් කරන්න, ඕන වැරදි වැඩක් කරන්න, ඕන විනාශයක් කරන්න හොඳ සීයක් තියෙනවා. ඒක නිසා මේ හොඳ සීය කියන එක වටින්නේ නැහැ. ඕනම නරක වැඩක් කරන්න හොඳ සීයක් තියෙනවා. හැබැයි සතිය කේම කරන්නේ පටිච්ච දැනගන්න ඕන. පටිච්ච වෙන්නේ මොකද කියලා දැනගන්න. පටිච්ච වෙන්නේ ඒක නිච්ච වෙන. ඒ නිච්ච නිච්ච තමන්ගේම කැමැත්ත. පටිච්ච වෙන්නේ තමන්ගේම ඉච්ඡ නිසා. ඒක නිච්චසේ පවත්තන්න බැරි බව දැනගන්න. එතකොට පටිච්ච වෙන්නේ ඉච්ඡ නිසා, පටිච්ච වෙන්නේ නිච්ච නිසා, පටිච්ච වීම නිසා ඇතිවන හේතුව ඵලය විපාකය තමන්ට උරුම වන ඒ සියලුම දේ විදින් දාස් වෙන නම් මේ නිච්ච තේරුම් අරගෙන අනිච්ච මෙනෙහි කරන්න. තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ ඇති වූ ඉච්ඡ මල නෙමෙයි. හැබැයි මල නිසයි ඇති වූ. දැන් මල නොදැක්ක වෙන්නේ ඒ මල වගේම. ඔය මල ඇහෙන් දකින්න ඕනේ නැහැ. අපි හිතමු ආව මල් සුවඳ, සමන් මල් සුවඳක් ආවා. දැන් නහයද ඉච්ඡ පටිච්ච වෙන්නේ. ඒ වගේ මේ හැම ඉන්ද්‍රියන් හයකම පටිච්ච වෙනවා. එකකට දෙකකට නෙමෙයි. විශේෂයෙන්ම පටිච්ච වෙන්නේ මන. මනස පටිච්ච තමයි. දැන් මේ මොහොතට පෙර අපි මුළු ජීවිත කාලය විතරක් නෙමෙයි සංසාරයේ අතීත අනාගත අතීත සියලුම තැන්වලදී ඔය මනස පටිච්ච තමයි. තේරුණා? වෙන්නේ මොකද්ද? මනස පටිච්ච දම්ච උපජ්ජති මනෝ විඤ්ඤාණ. ඒක අර හයටම වඩා පහටම වඩා බලවත්.
මේ මනෝ විඤ්ඤාණය
මනෝ විඤ්ඤාණය උපදින්නේ මනාජ පටිච්ච ධම්මේච. අපේ මනසේ මනෝමය චිත්ත සංකාරේ මේ ආත්මෙ නෙමෙයි මීට පෙර වූ ආත්මික අපේ සම්බන්ධයක් ඇති කරගෙන ඔන්න අපි පාරි යනකොට එකපාරට පුද්ගලයේ දකින්න. එකපාරට අපි හිතනවා මම මේ කවුද හරි දැකලා මගේ හොඳම යාළුවෙක් මිත්‍රයෙක් මම කොහොමරි මොකක් හරි අතීත සම්බන්ධයක් තිබිච්ච පුද්ගලයෙක් කියලා එකපාරට මනසට එනවා. අන්න ඒක මේ දැක්ක පළවෙනි වර වතාව. හැබැයි මේක හොඳට දැකලා මේ පුද්ගලයා හොඳට දැකලා පුදුයි ආන කවුදද මේ ආත්මෙ නෙමෙයි තමයි මීට ආත්ම ගණනාවකට පෙර.
තුරසනනේ දැන් විඥානයටත් වඩා මනසටත් වඩා ප්‍රබල ප්‍රඥාව.
ප්‍රඥාව කියන්නේ පවිත්‍ර වූ ප්‍රකෘති වූ පරම පිරිසිදු වූ ඥානයි.
ඒතර මනසම කොටසක් දේ විඥාන ප්‍රඥාව කියන්නේ.
නෑ. කෙලෙස් අයින් කළාට පස්සේ කුණු කෙරපිට අයින් කළාට පස්සේ මේ විඥානයේ පිරිසිදුම තත්ත්වය විඥානයමයි පිරිසිදුයි. අපි දැන් වතුර එකක් අරගෙන ඔක්කොම පොදල සුද්ධ කළා, අර පියුරිෆයි කළා, මොනහරි කළා පිරිසිදු කළාට කියන පස්සේ අන්න ප්‍රඥා. අර වතුර එක ඥාන, අර කුණු මඩ වතුර එක විඥාන. ඒක වෙන්නේ. දැන් කරපොත් එක් වටිනාක් ඔය කහට සීනි තේකල දාපු තේකට පේනවද? නැහැ. නමුත් අර පිරිසිදු වතුරේකට කැරපොත් එක් නෙමෙයි ඒක පොඩි පොඩිම පොඩි දූවිලි ගැටයක් වැටුණා පේනවා.
ඒතර මනස කියන්නේ මේ පැහැදිලි වෙච්ච එකද? මනස කියන්නේ.
නැහැ. මනස ඕනෙ පැත්තකට හරව ගන්නවා. මනින්ද්‍රිය කිව්වොත් මනස ආයතනයක් බාඩපත් වෙන ඉන්ද්‍රියක් බාඩපත් වෙන මනුසං මනසං හදයක් පණ්ඩර මනායතන. මනින්ද්‍රියන් වෙනත් ඕනි පැත්තකට හරවන්න පුළුවන් දෙයක් මනින්ද්‍රිය වුණාට පස්සේ හරියටම පෙරනවා, තෝරනවා, බේරනවා, වැරදි අයින් කරනවා, හරි දේ විතර භාවිතා. ඒක ධම්ම කියන්නේ එතන කියන යම් කිසි ආකාරයක ධර්ම න්‍යායට අනුව සිද්ධ වෙන දෙයක්. ඒක නියාම ධර්ම. ධම්ම න්‍යාමී තියෙනවා. දැන් මේ නියාම ධර්ම ගණනාවක් තියෙනවා. ඒක ධර්ම න්‍යාමයට අනුවයි ඒ සිද්ධ ඒ පෙර මොකක් හරි ඒ බැඳීමට, ඒ ඇලීමට, ඒ ගැටීමට හෝ ඒ නිදහස් වීමට හෝ මේක ධම්ම. දැන් සෝතාපන්න ඵලයට පත් වෙන්නත් අවශ්‍ය වෙනවා යම් කිසි ඥානයක්. මොකද දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේ හතර, මේ ඥාන හතර අරගෙන මේ සම්බන්ධතාවයේ සමුදය උදුරලා දැම්මහම ප්‍රඥාව මතු වෙනවා. එතකොට ඥානය නැතුව ප්‍රඥාව එන්නේ නැහැ. ඥානය පිරිසිදු කරගත්තාම රාග භව, ද්වේෂ භව, මෝහ භව සමුදය අයින් කරලා ඒකට නොබැඳුනාම ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙවෙයි කියලා නිබ්බිදා විරාග නිරෝධ පණිවිඩ උගම ප්‍රඥාව පවිත්‍ර වෙනවා.
ජවන් සිත්
කියලා ජාතියක් ගැන කතා කරනවා. ජවයක් ඒ හැම චිත්තක් නීතියකම හතරක් නැවත වරින් වර ජවයක් අලුතෙන් පහළ වෙනවා.
ජවන් සිත්
කියලා. ඔව් ජවන්. ජවන් වල ඉසල තුන මොකක්ද? ඉසල තුනක් තියෙනවා. දැන් චිත්ත වීතියක 17ක් තියෙනවනේ ඉසල තුනක් තියෙනවා. මොනවාද? සම්පටිච්චන,
සම්තීරණ
සන්තුනම සං ඒ දැන් මේ සං තේරුම් ගත්තේ නැත්නම් මේ සං තම මේ ඔක්කොම වෙන්නේ මේ සං තම අර ජවයේද මුල් වෙන්නේ අර වේගයේද මුල් වෙන්නේ මොකද්ද මේ සං සම්පටිච්චන නැතුව අර බැරණි වැද්දට යන්නේ වේගයක් දැන් ආවේගයේ උපදින එකද මේ කියන්නේ ජවයේ උපදින සම්පටිච්චන තිබුණොත් තමයි වැරදි පැත්තට අර ජවයක් ආවේගයක් උපදී.
ඒතර ජවන් සිත්තරට මේ ශක්තියක් නැතිනවා
සං දැක්ක ගමන් ජවන් සම්පටිච්චන නු ගමන් දැන් ජවයක් නෑ වේගයක් නෑ ආවේගයක් නෑ අන්න කායයන් පතර එතනිනුත් තියෙනවා කායයන් පතර. එතකොට මේක දැන් ඔය මොකද්ද අභිධර්මයේ ඔය කියපු එක තේරුම් අරගෙන මේක තේරුම් ගන්න
දැන්
සංදේශනාව දැනගෙන තියෙනවා දැන් ඕකෙත් මුලින්ම තියෙන මොකද්ද සං පටිච්චන සං තීරණ සං තුනක් තමයි තියෙන්නේ සම්පටිච්චනීදී තේරුම් ගත්තොත් ලේසි පහසු අපි බණ අහන්නේ මොකටද මේ බණ අහන්නේ මොකටද දැන් මේ මොහොතේ ඇහුවනේ දැන් සම්පටිච්ච ඔකම ඇහුවා ඉතින් ඇහුවාම පස්සේ මේක ඇහුවට පස්සේ ආයි අහන්න දෙයක් නැහැ දැන් තේරුම් ගන්න ඕනේ අපි මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ ඔය සම්පටිච්චන නිසා ජවයක් වේගයක් ආවේගය වේදනාම චිත්තාවේගයක් වෙන නිසා මේක වර්තමාන මොහොතේ හැම චිත්තක්ෂණයක් පාසාම අපි අයෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් ලක්ෂණ ආන සියලුම දේවල් වලින් ඔය ජවය ඔය පටිච්ච වීම ඔය සම්තිරණ ගැනීම මේවා කරනවා මේවා තව උඟක් ගැඹුරට ගියයි. ඔය ගැඹුරට යන්න ඕනේ නැහැ. ගැඹුරට යන්න ඕන නම් පුළුවන්. ගැඹුරට යෑම අවශ්‍ය වෙන්නේ මේ ධර්මය තව කෙනෙකුට පැහැදිලි කරලා පිළිසිදුව දේශනා කරන්න අවශ්‍ය කෙනෙකුට පමණ. තමන්ගේ නිවන් දකින්න ඔය ඔක්කොම වචන අර්ථ ධර්ම නිරුක්ති පරිසම්පද හැටියට දකින්න ඕන නැහැ. හැබැයි හැම කෙනෙක්ම එකක් නම් තේරුම් ගන්න ඕන. ඒ එක තමයි සං දේශනාව සංදිස්සේති සමාධිපේති සමුච්ඡේදේති සම්පහන්සේති බුද්ධ ඥාන පදහ. ඊට පස්සේ දුවතාව. ධම්මපරියාය සේවිතබ්බා අසින්. ඒ දෙක ගණන් ගත්තා ත්‍රිපරිවර්ත්‍ය යථා භූත ඥානෙන් ලැබෙනවා. ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. පටිච්චසමුප්පාද ධර්මය කියන එක හරියට තේරුම් ගන්නවා. ඒ අනුව පටිච්ච නොවි අනිච්ච දුක්ඛාට මෙහෙ කරන්න පුළුවන්.
දැන් සනර ඔය මුකුත් දැනගන්න නැතුව මේ සමුදය වය දෙක දැනගෙන
ගත්තොත් ඒත් හරියටම එතනක් තියෙන්නේ සම. දැන් සමුදය දකින්න කියන්නේ මොකද? සම්බන්ධයක් උපත ලැබෙන හැටි දකින්න. සමුදය නිරෝධ වයනේ. සමුදය නිරෝධය දැන් සමුදය වයනේ මේ සමුදය මනස නැතුව බෑනේ අපි මොකක්ද? ඒකට තමයි මේ ඔක්කොම කියන්නේ. මේ ඔක්කොම දැනගන්න. මේ ඔක්කොම තේරුම් ගන්න. මේ ඔක්කොම අහලා දැනගන්න ඕනේ මේ තමන්ගේ මේ වචිනාම කියන මනස තමයි අපි වැරදි විදිහට මෙතෙක් කල් අස්වාභාවික ලෙස පාවිච්චි කරලා තියෙනවා. දැන් ඔය මනසම තේරුම් අරගෙන මේ මනසේ හරියට ස්වභාවය තේරුම් අරගෙන නිවැරදි විදිහට ඔය මනසේ ඉන්ද්‍රියක් හැටියට පාවිච්චි කරන. එච්චර. මනසයි ඉංගල හරියන්නේ. ඇහැයි ඉංගල හරියන්නේ. කනයි ඉංගල දැන් ඔය මිනිසු කියන්නේ ඇහැ නිරෝධ කරලා ඇහැ නැති කරනවා. කන නිරෝධ කරනවා. කන නැති කරනවා. නාසය නිරෝධ කරනවා. ඕකන කියන්නේ අර සංඥා නිරෝධී. ඈ ඇහැ නිරෝධේ කන නිරෝධ නාසය නිරෝධ දිව නිරෝධ කාය නිරෝධ ඕවනේ. ඔක වැරදි පරිවර්තනය. මේක හොඳට තේරුම් ගන්න. බලපන්. ඒ ආකාරයට නම් අපි පුරුදු වෙන්නේ පුහුණු වෙන්නේ ගති හැදෙන්නේ සියලුම දේ ආකාර වෙන්නේ ඥාන සකස් වෙන්නේ සියලුම දේ මනස ක්‍රියාත්මක වෙන්නේ ඔය යම් යම් ආකාරයට ආගන්තුක උපකලිට කිලිට නිසා හෝ ඒකලස් අයින් කිරීම කියන හොඳ පැත්ත නිසා. ඒකෙත් කියන ආපෝ තේජෝ ආයෝපති මනසින් එන්නේ රූපයක් නම් මනෝ රූප මනෝමය රූප ජරක් තියෙන ආපෝ තේජෝ ආයෝපති ගති තද ගති. දැන් දේශපාලකේ අපි හිතමුකෝ මොනවා හරි එක පක්ෂයක සමාජවාදී කියලා. දැන් තමන්ගේ පක්ෂයට කවුරු හරි බැන්නා කේන් කියන්නේ මොකද? අර තද ගතිය තදින් පටිච්ච වෙච්ච ගතිය තමන්ගේ පක්ෂයට හොඳට ප්‍රදර්ශි ගායනා කරාම ඇයි සතුටු වෙන්නේ? ඔක මනෝමය. ඔගේ මේ වෙන රූපයක් තියෙනවා. ඇයි තරහ? ඇයි කේන්ති ගන්න? ඇයි සතුටු වෙන්නේ? මේක හැම වෙලේම හැම දෙයකටම අදාළයි. මේක තියෙනවා. දැන් ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන චතුර්ණ මහා භූත මේ සත්තරාණ සූත්‍රයේ තියෙනනේ. නැවත චතුර්ණ මහා භූතං චතුර්ණ තවදී මේක කියනවා ධාතු භූත ගති තුන. දැන් අර සුද්ධාවාසේ එහෙම නැත්නම් ඔය අරූපී බ්‍රහ්මංගාව ධාතුත් නැ භූතත් නැ තියෙනවනම් ගති හතර විතර. තද ගති අටවි ගතිය ආපෝ ගතිය තේජෝ වායෝ ගතිය ඒ භූතයන් ගාව තියෙන. ඒ ගති තමයි ආහාර කොටගෙන ජීවත්
වෙනවා. දැන් සෙනෙහේ සමහර දැන් මේ යෝගා චරණ මම දැකලා තියෙනවා මේ දැන් දුක අවබෝධ කරගන්න මේ ඉන්ද්‍රියන් කියේ ක්‍රියාකාරීත්වය දිහා බලාගෙන ඉඳලා මේක මොනතරම් දුකයිද මේ ඇහැ දුකක් ඇහැ කන දුකක් ශබ්දේ දුකයි ඊළාට නාසයේ මොනතරම් දුකයිද ගඳ සුවඳ මොනතරම් දුකයිද කියලා ඒ විදිහට මේ මෙනෙහි කර කර ඉන්නවා
ඒක වැරදි ඒකෙන් කිලුටු වෙන්නේ නැහැ කිලුටු බව පිළිසිදු වෙන්නේ නැහැ අපි මේක මේ ඇහැ සහ ඇහෙන් දකින රූපේ පිළිසිදු කරගන්න අපි කනෙන් දකින රූපේ යහපත්සේ පිළිසිදු කරගන්න මේ අපිරිසිදු අස්වාභික ආවාවික වූ කෙලෙස් වූ දෙයි දුක
දැන් මායතන්තර අර අනිත්‍ය දුක්ඛානාත්ම කියන එකේදී මේ අනාත්මය කියලා කියන්නේ නොයල්ම කියන එක තමයි සිතේ දැන් සමහර දාගෙන ඉන්නේ විත්‍යක් හැටියට මායතන්තර
ඔය ඒක වැරදි ඒක තමයි මේ අනාත්ම කියන එක තමයි වැරදි
ඒ නිසා මේ අර දුක දකින්න ඕන කියන එක තමයි නිතරම මේ ශරීරයත් එක්ක ඉඳගෙන දුක දකින්න.
ඒක මේ පරිවර්තකයන්ගේ සහ උපනිෂද් ධර්මයේ තිබිච්ච දෙයක් අපිට විසුද්ධි මාර්ගයෙන් පරිවර්තනය කරලා දුන්නා.
ඒ නිසා
උපනිෂද් ධර්මයේ තිබුණු ධර්මතාවය අපිට විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝසාමුදුරුව පරිවර්තනය කරලා දුන්නා. ඒක අපි ඊගාවට සිංහලට වැඩියට පරිවර්තනය කරගෙන අද මේ ඇහැ පිළිබඳව වැරදිසේ කරමු.
ඉගෙන ඇහැ ගැන එතකොට දුකක් ඇති කරගත්ත කියන්නේ පටිගයක් නේද?
ඔව් පටිගයක්. සම්පූර්ණ පටිගයක් විතරක් නෙමෙයි එතන මේ සම්පූර්ණම වැරදිම වැරදි පාරක යන මාර්ගයක යන්නේ.
ඒත් හැම වෙලාවෙම එයා දුකෙන්ම නේ ඉන්නේ.
හැම වෙලෙම එයා
දුකෙන්
යම් ආකාරයක අසංජිත තත්ත්වයකට පත් වෙන්නේ.
ඇහත් දුකයි ඇහැට අරමුණු වෙන දේ දුකයි කියලා
කියන්නේ. ඒක නෑ.
කන දුකයි
කන දුකයි. එනම් බුදුහාමුදුරුව කියන්නේ නෑනේ මේ සියලුම දේ දුකයි කියලා බුදුහාමුදුරුව කොහෙවත් කියන්නේ නෑ. බුදුහාමුදුරුව මේ ලෝකේ ප්‍රිය බව, මధుර බව, මිහිරි බව තියෙනවාමයි. එහෙම නැත්නම් ලෝකේ මිනිසු මේවා උපාදානය කරගන්නේ.
හැබැයි දුක්ඛ ලෝකේ පතිච්චිතෝ කියලා නම් තියෙනවා.
ඒක හරි ලෝකෝ කියන්නේ
උපාදාන
නෑ අඳුර ලෝකෝ කියන්නේ අඳුර ඒක විරුද්ධ වචනේ මොකක්ද ඒක නිය මේ වචන දෙපැත්ත ද්වතාවේ ගන්නවා අපි මේ ඉත රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුර තමයි ලෝකේ අඳුර තමයි ලෝක ඒක නිය අලෝකෝ
දැන් ලෝක හැටියටත් පංචස්කන්ධය දුකයි කියලා ගන්න. පංචස්කන්ධය ලෝකේ
උපාදානය නිසා යම් අඳුරක් සිද්ධ වෙනවා. ඒ අඳුරයි මේ දුකේ දුකට හේතුව.
ඒකෝ දැන්
තව එකක් තියෙනවා. ওই දුක හේතුවත් ඵලයක්.
ඵලයක්.
හේතුවක් තියෙන්නම ඕනේ. අපිට මේ දුක අයින් කරන්න නම් කරන්න ඕනේ මොකක්ද? හේතුව ඔයලා හේතුව දැනගෙන නිවැරදි ආකාරයෙන් අන්න එකයි අභිඥාට. ඒක අභිඥාට.
ඒතර ස්වභාවයෙන්
දැන් හේතුව හොයාගෙන යනකොට නැවත ওই හේතුව පිරි අපිරි වෙන මොකක්වත් නෙමෙයි. මොකද හේතුව? කාගේද පිරි අපිරි හිතේ තියෙන්නේ? තමන්. පිරි අපිරි දෙකම අඳුර. විද්‍යාපති දෙකම අඳු එකක් නෙවෙයි විද්‍යාපති දෙකම සිඳින්නෝ පිළි සිඳිනවා කියන්නේ ඒ
විතර ස්වභාවයක් කියලා දැනගන්න කෙනාට දුකක් නැහැනේ
නෑ දැන් අපි මේ ප්‍රියදේ තියෙනවා අපි මේ ප්‍රියදේ දිගේ රවුම් ගාලා ඒකට ඒක උපාදානය කරගන්නවා ඒක අල්ලගන්නවා ඒකට ඇලෙනවා ඒක උපාදානය කරගෙන දුකක් බවට පත් වෙනවා ඒ ආයතන වෙන්නේ අර උපාදානය කරගන්න ඕන වෙන නිසා. ඉන්ද්‍රියක් හැටියට තියාගන්න නොදන්නා නිසයි ප්‍රිය බවට ඇලෙන්නේ, අප්‍රිය බවට ගැටෙන්නේ. ප්‍රියා ප්‍රිය අතර මනින්නේ, මුලා වෙන්නේ, මනින්නේ වැඩ. මෙහෙමයි. දැන් අපි පළමු කොටම පින්දෙනකොට පළමු කොටම කිසි නමක් සඳහන් නොකර සියලුම ඥාති ජීවත්ව සිටින මිය පරලොව ගිය අනන්ත සංසාරගත අපිට ඥාති සම්බන්ධකම් තියෙන ණයගන්න දෙනු තියෙන සියලුම ඥාතිින්ට පින්දෙන්න, පින්පවරන්න, පින් අනුමෝදන් කරන්න ඕන පළමු කොට. ඊළඟට අවශ්‍ය නම් දැන් තමන්ගේ නමින් තමන්ට උදව් කළ, උපකාර කළ මේ දන්නා කාලෙක මාස 3ක් දවස් 7ක් අවුරුද්දක් ඇතුළත මිය පරලෝකීය ඒ ඥාතියාට විශේෂයෙන් පින් දුන්නට කිසිම වරදක් නැහැ. හැබැයි මුලින් නෙමේ දෙවන. ඒකට හේතුවක් තියෙනවා. දැන් සමහර විටක ඔය දවස් 7කට ඉස්සෙල්ලා, දවස් 10කට මාස 3කට ඉස්සෙල්ලා මිය පරලෝකීයෙක් කෙනා පින් ගන්න බැරි තැනක ඉන්න පුළුවන්. නමුත් පින් ගන්න පුළුවන් අපේ අතීත සංසාරේ බොහෝ අම්මල තාත්තල ඥාතීන් සහ පුරුෂයෝ භාර්යාව දරුවෝ මුගුරෝ සියලා දැන් නොයිවසිල්ලෙන් බොහොම මේ දැඩි අදිස්ත්‍රාණයෙන් මගේ ඥාතිය මගේ දැන් එයා දකින්නේ මේ මගේ එක දුව පුතා සහෝදරයා සහෝදරයා සහ පුරුෂයෝ භාර්යාව. අර පින් ගන්න ආයෙල්ලා ඉන්න මරලත් ඌ ජීවීන් දකින්නේ කොහොමද? අනේ මගේ ඥාතියාද දැන් තිරෝකුණ සූත්‍රයේ කියලාම තියෙනේ එහෙම. මගේ ඥාතියාද හොඳ දානයක් දෙනවා අපිට පිට පිරෙන්න පින් දෙයි පින් පාවෙයි. දැන් මේ ආත්ම ගණනකට පෙර තමන්ගේම එක්ක අම්මා, එක්ක තාත්තා, එක්ක සම්බුද්ධ, එක්ක භාර්යාව, එක්ක දරුවා, එක්ක කවුරුහරි ඔය ගණ දෙනවා තියෙන අයකා. දැන් එයා ඒගොල්ලෝ නොයිවසිල්ලෙන් බලා ඉන්නවා අපේ ඥාතියාද පින්කමක් කරනවා අපිට පින් දෙයි පින් පවරයි අපේ හිත පිරෙන්න අපිව මුදවා නිදහස් කරන. දැන් අපි අර දැන් මේ නොයෝරිලෙන් ඉන්න මිනිස්සුන්ට අපි පින් නොදී අර ඉස්සෙල්ලා දවස් කීපයකට පෙර මිය ගිය අපේ ඥාතියට පින් දුන්නොත් අරගොල්ලෝ එච්චර වෙලාවක් බලා ඉන්න බෑ. ඒගොල්ලන්ගේ ඉවසීමේ සීමානේ අපිට පින් දෙන්න අපි යනවා කියලා උරණ වෙලා තරහ වෙලා බයිරින් කෝපින් යන. ඒ නිසා ඒ සියලුම ඥාතීන්ට ඉස්සෙල්ලා සමසේ පොදුවේ ඒ සියලු ඥාතීන් සිහිපත් කළා ඒගොල්ලන්ගේ හිත පිරෙන්න පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන්. ඊට පස්සේ ඒගොල්ලන්ට ඇතුට එක්ක පින් අනුමෝදන් කළාට පස්සේ දෙවනුව අපිට පුළුවන් අර අපේ ඥාතියට එයාටත් ලැබෙනවා. නමුත් එයාට විශේෂයෙන් ඊගාවට අපිට දෙන්න. ඒ නිසා ඒක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. ක්‍රමවේදයක් තියෙන ක්‍රමවේදයක් හේතු බල ධර්මයට අදාළ.
දෙවියන්ට පින්දීමේ තුරු මුලට දාන්නේ අගටද
නෑ? ඒක මේ සම්මතයෙන් අපි හදාගත්ත එකක්. අපි ඉස්සෙල්ලම පින් දෙන්න ඕන අපේ ඥාති නායකාරු දෙවියොත් නායකාරු වෙන්න පුළුවන්. දෙවියන්ට නායකාරු නම් ලැබෙන දෙවියොත් අපේ ඥාතීන් වෙලා හිටියනම් දැන් පින් බලාපොරොත්තු පරපුරුතු පිළි ඒගොල්ලන්ට ලැබෙන. දැන් අපි ඇත්ත වශයෙන් ඉස්සෙල්ලා කියන්න ඕන ඉඩම් මේ ඥාති. නමුත් අර මේ මාගධි භාෂාවේ සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට දැන් සබ්බේ දේවා තමයි පළමුවෙන් කියන්නේ. සබ්බේ දේවා, සබ්බේ භූතා, සබ්බේ පේතා, සබ්බේ සත්ත. මේක තමයි ක්‍රමය දැන් කියන. ඊට පස්සේ තමයි ඉඩම් මේ ඥාති නම් හෝතු ඉඩම් ගෝ ඥාති මේ පහම කියන්නේ කොයි වෙලාවක. ඒක නිසා දැන් අපි ඒ දැන් අර දෙවියන්ට ගරු කරන ගතියක් මේ දේව ආගම් වලින් ආවට පස්සේ ඉස්සෙල්ලාම සබ්බේ දේවා, ඊට පස්සේ සබ්බේ භූත වේතා, ඊට පස්සේ සබ්බේ සත්තා. මේ කොටස් තුනටම අහුවෙන. දැන් බැරි වෙලාවත් සබ්බේ දේවා කියන එකේදී යම් දෙවියෙකුට පින් ගන්න බැරි වුණොත් සබ්බේ සත්තා කියපු එකේ ලැබෙනවද නැද්ද? ඒ නිසා ඒක තුන්වෙනි කොට සබ්බේ සත්තා අවසාන වශයෙන් කියන්නේ. ඊට පස්සේ ඉදම් මේ ඥාති ඊට පස්සේ ඉදම් ගෝ ඥාති මගේ ඥාතින්ට මුලින් බින්දෙන්න ඕන වෙනත් අයගේ සහ වෙනත් ඥාතින්ට ඉදම් ගෝ ඥාති මේක කරේ නැත්නම් පින්දීමක් වෙන්නේ නැහැ. දැන් මේ අද බොහෝ ධර්ම දේශනාවල සහ මේ පින්කම් වල මේ පින්දෙන එකට කියනවා ඔය පින්දෙන කොට ගාථාවක් කියනවා ආකාසත්තාච බුම්මට්ටා දේවා නාගා මහි මේක මේ පස්සේ කාලෙක පොළොන්නරින්ගෙන් පස්සේ හදාගත්ත ගාථාවක්. දැන් මෙතන මේ දේවා නාගා මහිතිකා කිව්වේ ඒ කාලේ හිටිය ගෝත්‍ර හතර දේව ගෝත්‍රේ නාග ගෝත්‍රේ මහිතිකා කිව්වේ යක්ෂ රාක්ෂ ගෝත්‍රදී. දේව කිව්වේ ගෝත්‍රයක් දේව ගෝත්‍රේ නාග කිව්වේ ගෝත්‍රයක් නාග ගෝත්‍රේ මහිතිකා කිව්වේ යක්ෂ රාක්ෂ ගෝත්‍ර දෙක. අර මේ ආකාශත්ත ජුම්මට්ට කියන්නේ ඔය කියන දෙවිය පුතු ආකාශත්ත ජුම්ම. ඉතින් ඒක නිසා ඕක පස්සේ කාලෙක හදාගත්ත ගාථාවක්. නමුත් මේකෙන් ඥාතින්ට පින් ලැබෙන්නේ නැහැ. තුන්වරක් කියනවා. එකක් තුන්වරයි අරකක් තුන්වරයි. ඉතින් මේ ඥාති කියන්නේ මගේ ඥාතින් නුයි. දැන් මගේ ඥාතින් නෝනායක් ඉන්නවනේ. ඉතින් ඕඥා
මේ පදේ දෙපාරක් කියනවා. ඉතින් ඕඥාති යම් මොකද එකපාරක්.
ඒක ඔන්නම් ඒක දෙපාරක් කිව්වත් වරදක් නැහැ. මේක දෙපාරක් කිව්වත් වරදක් නැහැ. නම් දෙකම කියන්න ඕන. ඉතින් මේ ඥාති දෙපාරක් කිව්වොත් ඉතින් ඕඥාති එකපාරක්. ඉතින් මේ ඥාති එකපාරක් කිව්වොත් ඉතින් ඕඥාති දෙවරක්. වෙනත් ඥාති වෙනත් අයගේ ණයකාරය. ඥාති කියන මාගදී භාෂාවේ වචනේ මොකද්ද? ණය ගණ දෙනුවකට සම්බන්ධ වෙලා තියෙන කෙනෙක්. කවදා හරි මේ මුදලින් නෙමෙයි. මුදල් ණය නෙමෙයි. මේ ණය. දැන් අම්මා තාත්තට අපි ණය. ස්වාමි පුරුෂයාට භාර්යාවට අපි ණය. දරුවන්ට මුණුදුරන්ට අපි ණය. සහෝදර සහෝදරියන්ට අපි ණය. ගුරුවරුන්ට අපි ණය. මාර්ගයේ ලාම කියාගෙන ආයට අපි ණය. බල්ලෙක් අපිට ගේ ආරක්ෂා කරලා දුන්නා නම් ඒ ණය ගෙවන්න යාවිලා තියෙන හරකේ කිරි දුන්නා නම් මස් දුන්නා නම් ඔය ගොම දුන්නා නම් කුඹුරු හදලා දුන්නා නම් ආලා ණය. එතකොට මේ ඔක්කොම යම් ණයකාරය. කමාව ගැනීමත් ඒ වගේමයි. මේ සංසාර ගමනේ කවදා හෝ දැන හෝ නොදැන හෝ වචනින් ක්‍රියාවෙන් සිටිවිල්ලෙන් මගේ අතින් යම් කෙනෙකුට මේ වරදක් පාපයක් හිංගයක් හිංසාව කවදක් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒක එකක්. ඊට පස්සේ ඊට වඩා වැදගත් ආර්ය ධර්මයට ආර්ය මාර්ගයේ යන කෙනෙකුට ආර්ය උත්තමයේ එතුනේ ඊට වඩා වැඩ. එතකොට අපි සමාව ගැනීම මේ අපේ අම්මල තාත්තල සහෝදර සහෝදරි ඥාතින් ඒ වගේම යම් පුරාගුම්බිය කුඩා අපි ආර අපි වර්ධ පාපයක් තියෙනවනේ ඒකත් සමාව ගන්න ඕනේ. ඉතින් අය වචනේ කයි. ඒක එක සමාව ගැනීමක්. දෙවෙනි වැදගත් සමාව ඒක තමයි ටිකක් බලවත් වෙන්නේ. ආර්ය ධර්මයට යම් කාලයක අපි අතින් වචනෙන් ක්‍රියාවෙන් මේ වැරදියක් කළ තියෙනවනම් ආර්ය මාර්ගයේ යන කෙනෙකුට ආර්ය මාර්ගයේ ගිහිලා අවසන් වූ ආර්ය උත්තමයෙක් බුදු පසේ බුදු මහා අරහතුන් වහන්සේ හෝ අර සෝතාපන්න මාර්ගයේ ඉඳන් මාර්ගයේ ඉන්න පුද්ගලයෙකුට හෝ ඊට වඩා ඉතාම වැදගත් ආර්ය ධර්මය බුද්ධ දේශනා අපි අතින් බොහෝ අවස්ථාවල බොහෝම අය ඉතින් වැඩිම වැරදි වෙලා තියෙන්නේ ධාරි ධර්මයි. වචනින් කියලා කියලා දේශනා කරලා ප්‍රකාශ කරලා සාකච්ඡා කරලා මේ ආර්ය ධර්මයේ විකෘති කරන්නේ. ඒක නම් සමාව.
අපල කියන්නේ ඒක නේද
සර්? අපල කියන්නේ අයහපත් ඵල. වැරදියක් කළාම අයහපත් ඵලයක් උරුමයි. ක්‍රියාව අයහපත් නම් ඵලය අයහපත්. ඒ තුනේම යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ තුනම අපි කරන්නේ. වින් දෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. වින් අනුමෝදන් කරන්න පුළුවන් කොටසකට පමණයි. අනුමෝදනා කියන්නේ අර පරදත්තූප ජීවීන්ට ඒ මනසෙන් ඒ අනුව අලුත අනු කියන්නේ අලුතෙන්. අලුතේ මේ පින දන්වනවා දෙනවා. අනුමෝදනා මනසේ දන් තුන්සිත පහදාගෙන ඒ මනස මෙනෙහි කරලා අනුමෝදන් කිරීම අලුතෙන් වීම තමයි අනුමෝදන. ඒක වෙනස් අර පින්වීම පැවණීම ඕන කෙනෙකුට අපිට පින් පවරන්න පුළුවන්. පවරා පතුරා පින් දෙන්න පුළුවන්. වෙනසක් විශේෂයක් අඩුවක් වැඩියක් නැතුව පින් පවරා පතුරා පීඩ දෙන්න අනුමෝදන් කරන්නේ. ඔය එතනක් තියෙනවා රූපරාග අරූපරාග මාන වලට යම් තියෙනවා. ඒ මාර්ගයෙන් අයින් කරන්න ඕනේ ඒවා. රාග මාර්ගයෙන් අයින් කරන්න ඕනේ මොනවද? රූපරාග අරූපරාග මාන උද්දච්චන් ඒවා තාම තියෙනවා අයින් කර. ඒවා අයින් කරන්න නේද? මොකද්ද සීන කියන්නේ? මේ තමන්ගේ හිතේ යටි හිතේ ගැබ්බෙලා තියෙන අර මනස මනසංජානේ මනෝමයකය දඬුවත් වෙලා තියෙන දෙයක් නිදාගත්තට පස්සේ මේ අඩ නින්ද කිසිසේත් සීනියක් දකින්නේ නැහැ. දැඩි නින්දේ ඉඳන් ඇහැරෙනවා. එක්කෝ නින්දට යන්න පෙර අඩ නින්දේ, එක්කෝ අර නිදාගෙන ඇහැරලා අඩ නින්දේ අවස්ථාවේ විතරයි සීනියක් දකින්න පුළුවන් වෙන්නේ. තමන්ගේම මනස යම් විකාරයක් කරනවා එකයි ඔය මතු කළා මේ ඉදිරිපත් කරන එකයි සීන කියන්නේ. හැබැයි ඒවා යම් යම් දැනුම් දීම් තියෙනවා වෙන්න පුළුවන්. ඔය ඒ වගේ දේවල් පෙන්වන. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේ යම් හේතුන් නිසා ඒ වගේ හේතු පෙන්වනවා තමයි. හින පෙන්වන. තමන්ගේ හිතට ඒක ආව නමුත් සීනකින් තමයි ඒක මතු කරලා තියෙන්නේ. ඒක වැඩක් නෑ. කිසිසේත් දැන් දැන් මේක දැන් අපි කවුරු හරි අපිට කවුරු හරි මැරෙනවා දැක්කද? දැන් අපිට නවත්තන්න පුළුවන්. ඈ ඒක බෑ. අපේ අපි ඒ හීනේ උපාදානය කරගත්තොත් මොකද? අපිත් විශ්වෝප වෙනවා, අපිත් කම්පා වෙනවා, අපිත් කලබල වෙනවා. හැබැයි දැන් මොකක් හරි වෙන්න තියෙන දෙයක් තමයි දැන් වෙන්නේ. කෙලෙස් උපදි. නියත වශයෙන් මේක උපාදානය කරගත්තු කෙලෙස් උපදි. ඒක උනත් උපාදානය කරගන්න හොඳ නැහැ. රූපරාග රූපරාග කියන්නේ දැන් ඕලාරික වශයෙන් තමයි කාමරාග. අර ආහාර සමුදය ආපෝ තේජෝ ආයෝ වටවි ධාතු එහෙම ඒවා නෙමෙයි. මේවා රූපවත් එක්ක අරූපවත් මනසේ විතරක් ඇති වෙන දෙයක් මේ රූපරාග අරූපරාග. දැන් පංචස්කන්ධය මෙතෙන්දි උපාදානය කරගන්න. හැබැයි මෙතෙන්දි අර මනෝමය වශයෙන් යම් රූප රාගයක් අරූප රාගයක් තියෙනවා. කාම රාගය එතන නෑ. දැන් කාම රාගය, රූප රාගය, අරූප රාගය තුන. දැන් අපිට ඇහෙන් දකින්න දේ උපාදානය කළා කය රමණය කරන දේ කාම රාගය. කනින් අහලා කය රමණය කරන දේ කාම රාගය. නාසයෙන් දිවෙන් කයින් මුත තුනෙන්ම කාම රාගය. ඊට පස්සේ අපිට මනසෙන් යම් තත්වයකට පත් වෙන. දැන් අරක ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් නෙමෙයි. හරිද? ඒකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. දැන් අපි හිටමු අපිට ඇමති කෙනෙක් වෙන්න ඕන, ජනාධිපති කෙනෙක් වෙන්න ඕන, අගමැති වෙන්න ඕන. මේක ඇගන්නාසේ දිවගය නෙමෙයි. දැන් අපි මේක කරන්නේ මොකද්ද? මනෝමය වශයෙන් දැන් අපි මනෝමය ඉලක්කයක් තියාගත්ත. මම මෙන්න මේ තත්වයට පත් වෙන්න ඕන. ඒක මොකද්ද? රූප. දැන් ඒ රූපේ අපි දන්නවා දැන් අගමැති වෙන්න නම්, ජනාධිපති වෙන්න නම්, ඇමති වෙන්න නම්, කවුරු හරි පොසතෙක් වෙන්න නම්, ධනවතෙක් වෙන්න නම්, කුලවතෙක් වෙන්න නම් මේ මෙන්න මේක කලින් උදෙක් වෙන්න නම්. එතකොට ඒක මනෝමය. ඒක ඇහැකන නාසයේ දිවකය සම්බන්ධ වෙනවා. නමුත් ඒක මනෝමය රාගය. ඊට පස්සේ තුන්වෙනි එක කිව්වේ නෑ. තුන්වෙනි එක මොකද්ද? අපිට රූප වශයෙන් දකින්න බැරි තත්ත්වයක්. දැන් අනාගාමී තත්ත්වයට පත් වෙලා අපි අනතන අපිට රූප වශයෙන් දකින්න පුළුවන්ද? බ්‍රහ්මයක් වෙනවයි කියන එක අපිට රූප රාගයක් බලන්න පුළුවන්ද? දෙවියෙක් වෙනවයි කියන එක අපිට රූපයෙන් දකින්න පුළුවන්ද? අර අගමැති කෙනෙක් වෙන රූපයෙන් අපිට මාව ගන්න පුළුවන්. අයි දෙවියා, බ්‍රහ්මයා, අභිඥා, අර මගබල අපිට රූපයක් හැටියට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අරූප. හැබැයි ඒකට අපි බ්‍රහ්මත්වයට යන්නේ අපි රූපයක් හැටියට අපි දකින්නේ නැහැ. හැබැයි මෙහෙම තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වයට යන්න ඕන කියන එක අරූප රාග. අභිඥා ලබන්න ඕන, ධ්‍යාන ලබන්න ඕන, බ්‍රහ්මත්වයට පත් වෙන්න ඕන, දේවත්වයට පත්. ඔය කිසිම දෙයක් අපිට රූපයක් හැටියට දක ගන්න පුළුවන් දෙයක් පුළුවන්කම නැහැ. ඒකට කියනවා අරූප. ඒ හැබැයි ඒකට කැමති. ඒ තත්ත්වයට පත් වෙන්න ඔය ඔක්කොම තියෙන්නේ ලෝක. ඒ අරූප රාගත් තියෙන්නේ, රූප රාගත් තියෙන්නේ, කාම රාගත් තියෙන්නේ, ඔක්කොම ලෝක. ඒ තුනේම මිදී නිදහස් වෙනවා නම් නිබ්බාන. ඒ තවත් ආකාරයකට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තව ප්‍රභේදය. රූප කාම රාග, රූප රාග, අරූප රාග කියන එක කාමාව චර, රූපාව චර, අරූපාව චර. චර වීමෙන් තමයි මේ අර දැන් අර මේ ආහාර සමුදිය, රූප සමුදිය. ඒක තමයි චර බව. චර නැත්නම් චර නැන එතන චර නම් එතන මේ බවටපත් වෙන්නේ. හැබැයි අර අතන තියෙන්නේ තැනක හාවි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක ඉතින් තවත් ඔගේ වචනේ අරගෙන විග්‍රහ කරන්න පුළුවන්. ඔක්කොම මේ හැම දෙයකම බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලොකු විග්‍රහයක් තියෙන එකට එක වෙන. පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න. මොනවාට බෝ තියන්නේ? හරි, පින්කම් කරන්න. කරලා තවත් එක්ක අහුකල තවත් දෙන්න. තවත් පින් කර කර ඒ කරපු මොහොතෙම විනාඩියක්වත් තියාගන්න එපා. ඔක්කොම පවරලා දීලා අනුමෝදන් කරලා අයින් කරලා අස් කරන්න. පුණ්‍ය පාප පහිනස තමයි. හැබැයි අද මිනිස්සු කරන්නේ ඔක්කොම බුද්ධාගම් කාර්යය. පින්කම් කර කර අර පින් පොතේ ලියලියා මේක උගන්වනවා. පින්පොත් කියලා පින්පොත් එක්ක අහවල ඔය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රේ කියන වැරදි වෛතුල්‍ය වාදය නිසා.
පින් දීලා ඉවර කරන නම් පව් ගෙවල ඉවර කරන්නේ.
දැන් පින් දීලා ඉවර වෙනකොට ඉවර කරනකොට පව් කොටසක් යනවා. අපිට තේරුනේ නැතුවට අපි දැන් ණයනේ මේ ගෙවන්නේ. අර පව් පළ දෙන්න තියෙන දේ අපිට අපි ගෙවන. දැන් අපි හිටමු අපි අතින් කූඹියෙක් මැරෙන. නොදැන අපි මරණ චේතනාවක් තිබුණ නැහැ. දැන් මේ කූඹියා මැරෙන. මේ කූඹියා ඉතින් අපි සමාව අරගෙන මේ කූඹියට අපි මේ සංසාරේ කරපු සියලුම පුණ්‍ය ශක්තියින් ඒ කූඹියට අනුමෝදන් කළ පවරල ඒ කූඹියට මේ පුණ්‍ය ශක්තිය යහපතක් වේවා කිව්වම් අපි අර කරපු පව කොටසක් හරි ඉවර වෙන්නත් ඉවර වෙනව විතරක් නෙමෙයි අර කූඹියට අපි මේ කරපු ශක්තියෙන් හොඳ තැනකට එන්න පුළුවන් වුණොත් ඔක්කොම ඉවරයි. මේක හරියට දැනගෙන හේතු අයින් කිරීමයි මේ ඵලයේ විදී නිදහස. එතකොට අර ඵලයක් තියෙන අර කූමිය මැරීමේ හැබැයි හේතුව අපි අර පින් දීල හේතු අයින් කරගන්න. එතකොට නැහැ කියන්නේ. මේ බුද්ධ ධර්මයේ කියන්නේ පුදුම මහා අමුතු දෙයක්. තේරුම් ගන්න ඕනේ මේක මේකේ ගැඹුර නැතුව හරියට. ඔව් දැන් මේ වරදක් පාපයක් නොකලේ මෙලොව නැත. මීට පස්සේ දැන් මේ ඉස්සරලා කරපු වරදවල් පාපවල් ගැන හිත හිතා විශ්ෝක වෙවි පතුත වෙවි ඉන්න එක විතර තවත් මෝඩකම ලෝකෙ නැ. තවත් මෝඩකම ලෝකෙ නැ. ඒකටනේ අර අපි ඒ සියලුම දේ මිදී නිදහස් වෙනවා. අර මං කියපු ප්‍රතිපදා හතර හරියට දැනගෙන පිරිසිදුව අවංකව කළොත් එච්චර අය වෙන මොකක්ද
දැන් බුද්ධත්වයට පත් වෙන බුදු කෙනෙක් සානස් දැන් ඔය ඔක්කොම ණය නිදහස් වෙලා
සියලුම ණය මිදී නිදහස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පිළිනවන පාඩද බුද්ධත්වයටපත් උනේ අවුරුදු 45කට ඉස්සෙල්ලා. ඒ 45 තුල මොකද කළේ? යම් කොටසක් පුණ්‍ය පාප දෙකම වැය කර කර ගෙවදවා. හැම කෙනෙක්ම එහෙමයි. දැන් අර සියලුම දේවල් අර පරිනිබ්බාන වෙන මොහොතේ තමයි ඉවර කරන්නේ. ඊට පස්සේ නෑ. ඊට පස්සේ නෑ කියවන්න. ඊළඟට කපන්න දෙයක්වත් නැහැ, කය කරන්න දෙයක්වත් නැහැ, වැය කරන්න දෙයක්වත් නැහැ, උපාදානය කරගන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ, මොනවත් නැහැ. ඒකයි කතාන් කරණියන් නාපර ඉතත්. දැන් අරහතුන් වහන්සේ අරහත්ත්වයටපත් වුණාට පස්සේ තමයි හුඟක් වැඩ කරන්නේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වුණාට පස්සේ තමයි හුඟක් වැය කරන්නේ. වැය කරන්න තියෙන සියලුම දේ කොහොමhari අවසාන මොහොත වෙනකොට වැය කළා ඉවර කරා. වැය කරන්නේ නැත්නම් අර බාහ්‍ය දාරු වීර්යතුමාට තිබුණේ එකයි වැය කරා.
හරකට.
ඒක හරක අවදාරි මොකක් හරි අරගෙන මරණේ නැහැ කියලා නෙවුණා ඒක කියයි වඩා. එච්චරයි. අඟුලිමාලට දැන් අඟුලිමාල වල 99ක් මිනිහ මැරුවට ගෙවන්න තිබුණේ බොහොම සුළු කාර්යයක්. ඒක කොහොම ගෙවලා වැය කළා ඉවර කළා. ඒ හැම එකකටම ඔය මිනි මැරුව 999ටම ලේ හෙලවි 999 වරම්ම ලේ හෙලවන්න ඇති. ඔය ආගෙන ගල් දර කොටු අර පතුරු මේ පතුරු ඇදිලා හරි කොල්ල ගල් ගහලා හරි හැමදාම ලේ පෙරාගෙන ආවා. ඒබැයි එවලෙම නෑ කියවන්නේ. නැතු ආයි පස්සෙන් දාන්න එපා. ජීවත් වෙන හිතේ සියලුම අම්මල රාත්‍රණයට සහෝදරයව දෙන්නට සහෝදරයන්ට භාර්යාවන්ට දරුවන්ට යුතුයකම් වගේ මිතු කළ පුළුවන් පින් දීලා පින් පවර්ල පින් අනුමෝදන් කළා පුළුවන්. ඒ හතරෙන්ම පුළුවන්. සමාවරගෙන මේ දැන් Tamanට තියෙන හැකියාවෙන් ශක්තියෙන් ධර්ම මාර්ගය කියා දීලා ඒ හතරම කරුණ හතරම මේ භාවනාවකට මේ නිවන් මඟ හොයන නිවන් මඟට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අත්‍යවශ්‍යම කළ යුතු අනිවාර්යම කරුණු හතරක් තමයි මුලින්ම මේ දේශනා කරේ. ඒක නොදැන මේ පාරේ මේ මාර්ගයේ යන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියටම තේරුම් ගන්න ඕනේ. දැන් ඔය මේ ලංකාවේ ඉන්න මිනිස්සු ඔය හතරෙන් එකක් තියා මේ දේශයක්වත් කරන මිනිස්සු නෙවෙයි. හාමුදුරුවෝ විශේෂයෙන් හාමුදුරුවෝ මහණුනාට ඔවා කරන්න කවුරු දන්නේ නැහැ. ඔහොම එකක් කරන්න පුළුවන්. මේකෙන් ණයක වෙන්න පුළුවන් කොටසක් කියලා දන්නේ. කරන්න පුළුවන් දේවල් තවත් තියෙනවනේ. ඒක ආකාරයට ලෞකික භෞතික වශයෙන් ඒ කරන්න ඕන දේවල් කරන්න පුළුවන් දේවල් කරන එක තමයි. ඔව්. එකත් අපි බලන්න ඕනේ හේතුඵල ධර්මයට වහා ගන්න. මේක නිසා මෙයාට යහපතක් වෙයිද? අයහපත.
මේ සනස් මේ සංගපේ සූත්‍ර දේශනා කළාට පස්සේ මේ අර වැඩමසල ගුණ්‍යාන්තුන්ට කියලා දුන්නා සංගපේදී කියන්නේ මේකයි කියලා.
අර හම්පුරන්.
ඊට පස්සේ කියනවා අපි ඔක්කොම අමාරු විලාලා මේ තියෙන්නේ අපි දන්නේ නැහැ නේ මේවා.
දැන් ඔව් ඒක ඇත්ත. අමාරු විලාලා කියන්නේ ඔක්කොම.
නෑ යා විශ්වවිද්‍යාලේ.
ඔව් දැන් මේ සංගපේද සූත්‍රය අද කරන්න තියෙන පළවෙනිම වැඩේ තමයි මේ සංගවේද සූත්‍ර හතරක් පහක් තියෙනවා. අර ဒုတိය ආනන්ද සූත්‍රයත් එක්ක අරගෙන මේ හැම පිළිවෙලකම හැම විශ්වවිද්‍යාලයකම හැම මහාන වෙච්ච කෙනෙකුටම හැම භාවනා මධ්‍යස්ථානයකම මේක පැහැදිලිව අර්ථ ගන්න නිත්‍ය සංසෝ කියන්නේ. ඔය කියාගීමෙන්ම 50 වර්ධින් පාපේ මිදෙන්න නිදහස් වෙන්න පුළුවන්.
ආන්ද්‍ර විශ්වවිද්‍යාල ස්පෙෂල් ඩිග්‍රියක් කරන්නේ.
ඔව් ඒ ස්පෙෂල් ඩිග්‍රියක් කළාට ඒ ස්පෙෂල් ඩිග්‍රිය ඕනේ නැහැ. දැන් ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයා මේක දන්නේ. හරිද? මේක විතරක් නෙමේ ඒ ආන්ද්‍ර මට හම්බුණා දවසක් සාකච්ඡා කරන්න. මම ඉතින් ඒ ආන්ද්‍රන් දිහා මේ පටිච්ච සමුප්පාද විග්‍රහය කියන්නේ ඔය අවිද්‍යාපත්‍ය කියන එක විතරක් නෙමෙයි ඔක තියෙනවා තිපරිවට්ටිය ඈ එහෙමනම් තියෙනවා මොකද ඒ කොහෙද තියෙන්නේ කියලා ඒ ගමන මම මේ විභංග ප්‍රකරණය අරගෙන පෙන්නවා මේ පත්‍යා උද්දේශයේ තියෙනවා මෙන්න මෙහෙම කුසල මූල නිද්දේශය කියලා මේ ඒ හාමුදුරුවෝ කියවලක් තියෙනවා හැබැයි තේරුම් අරගෙන
මධ්‍යම ප්‍රතිපදාව කියන එක මේ ඊයේ තමයි මේ
අරහතුන් දා
තේරුම් ගත්තා.
ඔව් ඒකනේ කියන්නේ ඔය සියලුම ආහුරන්ට වැරදියට මේ උගන්වලා තියෙන්නේ. දැන් තාමත් මැඩමාවට මිඩල් පාත් මධ්‍යම ප්‍රතිපදාව කරගාගෙන යන කොහෙ ඉතින් නිවන. කොහෙද නිවන? මේ එතකොට මේ සියලුම මිනිසුන්ගේ නිවන ආවරණය කළ නිවන වහලා තියෙන්නේ කවුද? ඔය සංග වේද කර දේශ ගිහි පැවිදි දේශ සම්මා අංග අට සංඛ්‍යන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වෙන ස්වභාවයෙන් මිදි නිදාසන ප්‍රතිපදා මජ්ජි කියන්නේ මත් මද මත් 21ක් තියෙනවා. රාග මදේ, ද්වේෂ මදේ, මෝහ මදේ මුල් කොට මාන මදේ, කුල මදේ, ධන මදේ, යොබ්බන මදේ, ආරෝග්‍ය මදේ, කුල මදේ මෙහෙම තියෙනවා මත් 21ක් විග්‍රහ කරලා. හැම කෙනෙකුගේම පෘථග්ජන පුද්ගලයෙකුගේ වර්තමාන මොහොතේ ওই මත් 21කින් එකක් සත්‍යකර දෙකක් හරියන. එතකොට මජ්ජි මාවට බලන්නේ මජ්ජි කියන தத்துவයේ පත් වෙන මත් වෙන ඒක තමයි ප්‍රමාදය. ඒක තමයි ප්‍රමාදය. නැවත ප්‍රඥානේ නැවත නැවත අලුතෙන් මත් වීම උපදිනවාද කියනවා ප්‍රමාද. අප්‍රමාද කියන්නේ ඒක අල්පයක්වත් ඉතුරු නොයි, ඡේදයක්වත් ඉතුරු නොයි කැපිලා යනවාද කියන අප්‍රමාද. ඒක අලුතෙන් සකස් වෙනවාද කියනවා ප්‍රමාද. අර ප්‍ර ය අර පජානාති ඒක මොකෙම මේ මාගදී භාෂාව මේ දැනගත්තාම මේ ඕනම වචනික මේ බුද්ධ දේශනාව මේ ආයි කාටද මට කවුරුක්වත් කියා දුන්නේ නැත් නේ කාගෙන්වත් අහගත්තේ නැ ගොයක් පොතක තිබුණේ පොතකින්වා
මාගදී භාෂා කියන්නේ පාලි නෑනේ
නෑ පාලි මේක මේ ධර්මය අවබෝධ කර ගැනීමත් සමග කෙනෙකුට ඉබේම ලැබෙන දැනුමක් ශක්තියක් හැකියාව ඒක ඒක සංකාරවල කුණුමුල් තුන උදුරා ලැබෙන සංකාර විසංකාර කරන්න මොකද කරන්න ඕන මුල් තුන කෙලෙහි මුල් තුන උදුරා ලැබෙන සංකාර විසංකාර එකනේ දැන් අර අනේක ජාති සංසාරං ගාතාවේ අන්තිමට තියෙන මොකද්ද විසංකාර ගතං චිත්තං තණ්හාන වේ මඤ්ඤ එතෙන් දෙන්න ඕන විසංකාර හැබැයි විසංකාර වෙනකොට තමයි කුසල මූල කියන වචෙන් දාලා සත්පුරුෂ කියන්නේ යහපත් නිවැරදි මඟ පෙන්වා දෙන පුද්ගලයා සත්පුරුෂ. දැන් සත්පුරුෂ කියන වචනෙට තව වචනයක් තියෙනවා කල්යාණ මිත්‍ර දා කියන. කලු නසන කෙලෙස් නසන කිරුකුදේ කුරුදේ අස්කරන්නට හිතෙන් ඉවත් කරන්නට මග කියා දෙන පාර කියා දෙන පුද්ගලයා කල්යාණ මිත්‍ර. ඒක දෙපැත්ත ආනපාන සති සමාධියේ පිහිටුවාම ඉන්දිය වෙනයිද ආනපාන පරිමුඛන් සති මුපට්ඨ පෙත්වා සතෝ අසති ගතෝ පසති කරගෙන යනකොට ඉන්දිය වෙනවා. තෝරලා බේරලා පෙරලා වැරදි පැත්ත අස් කරනකොට ඒ වැරදි තැනට හරිදේ ගන්නකොට ආනපාන එතකොට ඉන්දිය වෙනවා. අර වැරදිදේ ගන්න නිසා කෙලෙස් ගන්න නිසා කුණු ගන්න නිසා ආයතන ආගයන කුණු එකවු කරගැනීම ආයතන ආගයන කුණු දැකලා ඒ කුණු අත් කරලා ඉවත් කිරීම ඉන්දිය. ඒක අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කිරීම මේ මේ උපදුන වැය වෙන මේ ශරීර කූද පංචස්කන්ධය පිළිබඳව බුදුහාමුදුරුවෝ ඒ දේශනා කළ අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරා. ඒක තමයි කියන්නේ. හොඳයි එහෙනම් මම හිතන්නේ දැන් 10:25 එහෙනම් අදට මේ උදේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඊළඟට නැවතත් මම හිතන්නේ මේ විමත් පිළිසෙට එක දෙකයි කාලෙකින් පෙර මේ පහුගිය ධර්ම දේශනාව කාන් ලැබී නැවත තුනාමාරට තවත් සූත්‍ර ධර්මයක් පිළිබඳව දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. හෙට උදේ තවත් සූත්‍ර ධර්ම කීපයක් දේශනා කරන්න තියෙනවා. හෙට අවස්වරුවේ අවසාන වශයෙන් මේ සතිය තුළ මේ කරගත්ත දේවල් දැනගත්ත දේවල් අහගත්ත දේවල් පිළිබඳව තමන් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ධම්මානුගම ප්‍රතිපදාව පිළිබඳව සමාලෝචනයක් කරනවා. සෙනසුරාද උදේ වරුවේ මම නිශ්ශබ්ද වෙනවා. ඕන කෙනෙකුට තමන්ට විනාඩි 2-3-4 පහ ඕනම් පැය භාගයක් තුන ඕන කෙනෙකුට තමන් ට කතා කරන්න අවස්ථාවක් ලබා දෙනවා. හොඳයි එහෙනම් කවුරුත් සාධුකාරයක් දීලා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් ඉදම් වේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් වේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් වූ